සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුනීනං මහාභිඥප්පත්තානං යදිදං බද්දකච්ඡානාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ නව ශ්‍රී ලංකේ වෙසෙන සුජාතා ජයවර්ධන මහත්මිය සහ හසංකා චතුරානි මහත්මිය විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ එමලින් වීරසිංහ මෑණියන් PDS ජයවර්ධන පියාණන් අමරානන්ද AS ආනන්ද ප්‍රේමචන්ද්‍ර ජයවර්ධන සොහොයුරන්හා පසුගිය 16 වෙනි දින පරලොව සැපත් මල්ලිකා සහෝදරිය ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ගේ භවගමන සුවපත් වේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන මූලික ප්‍රාර්ථනාව ඇතිව එවැගේම තමන්ට උපකාර කළ ගුරුතුමිය අධ්‍යාපනවේදී අයලෙන් සිරිවර්ධන මැතිණිය එවැගේම තමන්ට ධර්ම මාර්ගය කියා දුන් බෝධිසත්ව ගුණපුරණ පූජනීය නාවිනේ අරියදම්ම ස්වාමින් වහන්සේ සේරුවල මංගල මහා විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී සරණකිත්ති නාහිම්පාණන් වහන්සේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලාගේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරගන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව නිවසේ හදා වඩාගත් ඒ සුරතල් සතුන් ඇතුළු මියගිය සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න. ඒ දායක පින්නතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ මේ ශාසන ඉතිහාසයේ සුවිශේෂ චරිතයක් වන යසෝදරා තෙරණින් වහන්සේගේ චරිතාපදානය පාදක කොටගෙන ඒ චරිතයේ පැවතුණු සුවිශේෂ ගුණාංග ඉස්මතු කරමින් එතුමියගේ චරිතය පාදක කොටගෙන වර්තමාන සමාජයේ සියලු දෙනාට ගත හැකි ආදර්ශ මතු කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට විශේෂයෙන්ම වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණ සිහිපත් කරමින් විවිධ පින්කම් සිදු කළාසේම ඒ වෙසක් පොහෝ දිනයේම බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේ ලොව පහළ වුණු අවස්ථාවෙම සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ සමග එක්ව සසර ගමනේ පාරමිතා පුරලා එක්වම උපන් ඒ යසෝදරා තෙරණියගේ චරිතය පිළිබඳවත් අපේ අවධානයේ විශේෂයෙන් යොමු විය යුතුයි කියන අදහසින් තමයි ඒ දායක පින්නතුන් අපට මේ මාතෘකා මූලික කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ආරාධනා කරන්නට යෙදුනි. යසෝදරාව විවිධ නම් වලින් හඳුන්වනවා. එතුමියට මුල් අවදියේදී මව්පියන් විසින් බිම්බා යන නම තබනවා ඇගේ රූප සම්පත්තිය නිසා. ඒ වගේම අනාගතය පිළිබඳව ප්‍රකාශ කරන යම් යම් නිමිති පාඨකයින් මෙය අනාගතේ මහත් යසස් ඇති කීර්තිය ඇති පරිවාර සම්පත්තියක් ඇති කෙනෙක් වන බව ප්‍රකාශ කළ නිසා පසු කාලයකදී ඇය යසෝධරා කියන නමින් ප්‍රකට වෙනවා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා සමග විවාහ වීමෙන් පසු රාහුල පුත්‍රයා ලැබීම නිසා රාහුල මාතා කියලා හඳුන්වනවා. ඒ වගේම එතුමිය පසු කාලයකදී මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණියක් හැටියට පැවිද්ද ලබනවා. ඇගේ රූප සම්පත්තිය නිසාම ඇය බද්දකච්චානා කියන නමින් එතෙන් පටන් ප්‍රකට වෙනවා. මේ විදිහේ විවිධ නම් වලින් හඳුන්වන මේ යසෝදරා තෙරණියගේ චරිතය මේ මානව ඉතිහාසය තුළ ඉතාම සුවිශේෂ චරිතාපදානයක් වෙනවා. ඒට හේතුව තමයි බුදුදහමට අනුව කෙනෙකුගේ යුග ජීවිතය කියලා කියන්නේ එය හුදෙක් කායික සන්තෘප්තිය සඳහා එහෙම නැත්නම් තමන්ගේ කාම පරිදාහයන් සන්තර්පණය කර ගැනීම සඳහා පමණක් සීමා වුණු ජීවිතයක් නොවේ. අපි මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ ඒ මනුෂ්‍ය ලෝකයට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මනුෂ්‍යත්වය. ඒ කියන්නේ මනස දියුණු කර ගැනීම. ඒ මනස දියුණු කර ගැනීමේ මූලික අරමුණ ඇතිව පැමිණෙන සියලු දෙනාම ගිහි ජීවිතයක් ගත කළත් පැවිදි ජීවිතයක් ගත කළත් කවරාකාරයේ නිලතල දැනුගත්කම් හැකියාවන් ඇතිව ජීවත් වුණත් විවාහ වෙලා අඹදරුවන් පෝෂණය කළත් මේ කවර දේ කළත් ඒවා දෙවන කාරණා වෙනවා. ප්‍රමුඛ කාරණේ තමයි මනුෂ්‍ය මනසින් උසස් බව. එතකොට අපි මේ ලෝකයට පැමුණුණු තැන ඉඳලා ඒ අවශේෂ කාරණා වලට යම්කිසි වැදගත්කමක් දීලා කටයුතු කරනවා වගේම මේ භවයට පැමුණුණු ප්‍රධාන පරමාර්ථය වූ මනස උසස් කර ගැනීම කියන කාරණය අමතක නොකොට එය මූලිකත්වයේ තබාගෙන නිතර ඒ ඉලක්කය සඳහා උත්සාහවත් විය යුතු වෙනවා. ගිහි වුණත් පැවිදි වුණත්. ඉතින් ඒ විදිහට යන ගමනේදී අපට පෙර භවයෙන් මේ භවයට පැමුණුනාට වඩා ස්වල්ප මාත්‍රයකින් හෝ අපේ සිත් සතන් ශක්තිමත් කරගෙන මනස දියුණු කරගෙන සංවර්ධනය කරගෙන නික්ම යන්නට පුළුවන් නම් ඒ බඳු මනුස්ස ජීවිතයක් තමයි වඩා අර්ථවත් ජීවිතයක් වෙන්නේ. එතකොට ඒ සඳහා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්දෙක්ද ඒකේ තරම් වැදගත් කාරණයක් නොවේ. ප්‍රධාන වෙන්නේ මානසික සංවර්ධනය. එතකොට යම්කිසි කෙනෙක් මේ මනුෂ්‍ය ජීවිතේ ඉපදිලා යුග ජීවිතයට පැමිණෙමින් ආවාහ විවාහ වෙමින් අඹුසැමියන් වශයෙන් දූ දරුවන් ලබමින් මේ ජීවිතේ පවත්වනවා නම් ඒ තනත්තා ඒ යුග ජීවිතය තුළ ගුණ නුවණ දියුණු කරන්නේ කොහොමද මානසික සංවර්ධනයක් ඇති කරගන්නේ කොහොමද කියලා විශේෂයෙන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතු වෙනවා. යම්කිසි කෙනෙක්ගේ ගිහි ජීවිතයේ පසෙක තබලා පැවිද්දට පැමිණෙනවා නම් ඒ පැවිද්දා පැවිදි ජීවිතයේ විවිධ කාර්යභාරයන් අතර තමන්ගේ විමුක්තිය සඳහා ගුණ නුවණ දියුණු කරගන්නට කෙසේ ක්‍රියා කළ යුතුද කියන කාරණයට මුල් තැන දීලා කටයුතු කරන්නට වෙනවා. එතකොට දැන් ගිහි ජීවිත ගත කරන අයට පැවිද්දෙකුට වඩා ප්‍රධාන වගකීම් දෙකක බර දරාගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ තමයි විවාහ සංස්ථාවේ තියෙන අඹුසැමියන් අතර පවතින අන්‍යෝන්‍ය යුතුකම් වගකීම් සමුදායකින් පවුල් සංස්ථාව තුළ බැඳී යනෝ. ඒ වගේම ප්‍රත්‍ය පහසුකම් සම්පාදනය කර ගැනීම ආහාර නිවාස ඇඳුම් සෞඛ්‍ය පහසුකම් ආදී මූලික අවශ්‍යතා සපයා ගැනීම බර දරන්නට වෙනවා. ඒතර පවුල් සංස්ථාවක් නඩත්තු කිරීම ඔස්සේ ඇතිවෙන විවිධ භූමිකාවන්හි වගකීම් යුතුකම් දැරීමත් ඒ වගේම ජීවිතේ නඩත්තු කරගන්නට අවශ්‍ය මූලික ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කර ගැනීමත් කියන මේ ප්‍රධාන කාර්යභාරයන් දෙක තමන්ගේ කරමතට පැටවෙනකොට බොහෝ දෙනාට මනුෂ්‍ය ජීවිතේ ප්‍රධාන පරමාර්ථය ගිලිහී යන අවස්ථා තමයි අපට මනුලව දකින්නට ලැබෙන්නේ. ඒ අතරිනුත් විශේෂයෙන් විවාහ සංස්ථාවක් තුල අඹු සැමියන් හැටියට ඕනෝන් විවිධ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරගෙන එකතු වුණාට සතුටින් සුවෙන් ජීවත් වෙන්නට අපේක්ෂා කළාට ඒ ජීවිතවල සතුට සුවය බොහොම කෙටි කාලයකට සීමා වෙලා එතෙන් පටන් ඔවුනෝන්ගේ අඩලුහුඩුකම් සොයමින් අන්‍යෝන්‍ය වශයෙන් නිග්‍රහ කරගනිමින් හෙලාතලා දකිමින් දොස්පරොස් නගමින් තමන්ගේ හිතත් දූෂ්‍ය කරගෙන අනිකාගේ සිත් සතන් දූෂ්‍ය කරන්නටත් පසුබිම සකසමින් මෙන්න මේ විදිහේ අවාසනාවන්ත ජීවිත තමයි අපට බහුලව මේ සමාජයේ දකින්නට ලැබෙන්නේ. බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ ජීවිතේ පවත්වනවා නම් පැවිද්දෙක් පමණක් නෙමේ ගිහිව වාසය කරන්නා වූ යුග ජීවිතයට පැමිණෙන්නා වූ තැනැත්තාගෙත් ප්‍රධාන ඉලක්කයක් වෙන්නට ඕන ගුණනුවණ දියුණු කර ගැනීම. අවම වශයෙන් විවාහ සංස්ථාවක ප්‍රධාන කරුණු හතරක්වත් සම්පාදනය කරගත යුතු වෙනවා. ඒ තමයි කායිකව සහ මානසිකව තෘප්තිමත් ජීවත් වීම. ඒ වගේම සත්පුරුෂ දූදරුවන් සමාජයට දායාද කිරීම. ඒ වගේම යහපත් සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම. ඊළඟට හතරවෙනි කාරණේ තමයි මානසික ආධ්‍යාත්මික වශයෙන් ගුණ නුවණ අවදි කර ගැනීම. එතකොට මේ කාරණා හතරවත් සම්පූර්ණ වෙනවා නම් තමයි ඒ විවාහ සංස්ථාව අර්ථ සම්පන්න විවාහ ජීවිතයක් කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ බෞද්ධ ඉතිහාසයේ පුරාවටම මේ ගති ලක්ෂණ නිවැරදිව තේරුම් අරගෙන තාමත්ම ආදර්ශ සම්පන්න යුග ජීවිතයක් පවත්වාගෙන යන චරිත දිහා බැලුවහම ඒ අතරින් ඊටාම ප්‍රමුඛත්වයේහිලා අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ මහබෝසතාණන් වහන්සේ සහ එම පතිනියගේ චරිතාපදාන. තොර සිද්ධාර්ථ ගෞතමයන් හැටියට අවසාන භවයේ උත්පත්ති ලැබූ භවයේ තමයි යසෝදරාව හැටියට එතුමන්ට ඇය හමු වෙන්නේ. එතකොට ඒ හමුවට සාරාංශක කල්පලක්ෂයකටත් පෙර සිට තමයි ඒ අයගේ අන්‍යෝන්‍ය දැන හැඳිනීම සම්බන්ධතාවයේ ගොඩනගාගෙන මේ විදිහට පතිපතිනියන් හැටියට එහෙම නැත්නම් අඹු සැමියන් හැටියට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගොඩනගා ගන්නේ එය හුදෙක් කාමකත්වයෙන් බැඳුණු ජීවිතයක් පමණක් නොවේ. එය මුළුමහත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්ම පරිත්‍යාගශීලීත්වයෙන් කැපවීමෙන් ආරම්භ කරන ජීවිතයක්. ඒ මොකද සම්මා සම්බුද්ධත්වය සඳහා කෙනෙක් ප්‍රාර්ථනා ඇති කරගන්නේ බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහභය. මේ සසර නැමැති සැඩපහර මහත් බියජනකයි. මේ බියජනක වූ සසර ගමන සසරේ ස්වභාවය බුද්ධෝහං මම අවබෝධ කරගෙන බෝධිසාමි බොහෝ සත්වයින්ට අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන්ට මේ සසර ගමනේ යථාර්ථය මා අවබෝධ කරලා දෙනවා යම් දිනක. ඒ සඳහා තමන් මේ සසර සැරිසරමින් යථාර්ථය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරලා දෙනවා. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ මේ සසරෙන් මිදිලා අන් අයවත් මේ සංසාරයෙන් මුදවනවා. තින්නෝහං තාරයිසාමි මේ සංසාරයෙන් නැමැති සැඩපහරින් මම එතර වෙලා අන් බොහෝ දෙවි මිනිසුන් මේ සසරින් එතර කරනවා. කුමක් නිසාද මේ සසර නැමැති සැඩපහර මහත් බිය කරුයි කියලා යම්කිසි ඥානවන්තයෙක් මේ සංසාර ප්‍රවෘත්තියෙහි ඇති භයානක බවත් එහි සත්වයින් අප්‍රමාණ දුක් පීඩා විඳින ආකාරයත් නුවණින් තේරුම් අරගෙන තමන් වහන්සේ මේ සසර ගමනට බැසගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරලා ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවමින් එතර කරවීමේ මහා කරුණාව මහා ප්‍රඥාව පෙරදරි කොටගෙනයි සම්මා සම්බුද්ධත්වයේ සඳහා අදිෂ්ඨාන ඇති කරගන්නේ. එබඳු අදිෂ්ඨානයක් ඇතිව ඒ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන අනුන්ට පිහිට වෙන්නට අනුන්ට උපකාර කරන්නට අනුන් එතර කරන්නට අනුන් දුකින් මුදවන්නට අනුන් සුවපත් කරන්නට මේ යන ගමනට සමීපතම සහායිකාව හැටියට ළඟින්ම ඉඳගෙන ඒ සියලු දුක් පීඩාවන් දරාගෙන අනුන් සුවපත් කරන්න අනුන්ගේ දුක් දුරු කරන්න අනුන් එතර කරන්න අනුන්ට අවබෝධය සලස්වන්න යන ගමනේදී මම සමීපතම ඉඳගෙන ඒ කාර්යභාරයට මම සහාය වෙනවා කියන මහා කැපකිරීමක් මහා පරිත්‍යාගයක් ඇතිව තමයි එබඳු බෝසත්වරයෙකුගේ පතිනිය වෙන්නට මේ ප්‍රාර්ථනා ඇති කරගත යුත්තේ. දැන් වර්තමානයේ අපට පේනවා හුඟක් දෙනා මමත් යසෝදරාවක් වෙන්නට ඕන, යසෝදරාවත් සිද්ධාර්ථ කුමාරයත් වගේ ආදර්ශමත් විවාහ ජීවිත අපිත් ගත කරන්න ඕන, මේ වගේ කාරණා අපට නිතර සමාජයෙන් ඇහෙනවා. ඒ ඇහුණට ඒ හුඟක් දෙනෙක් තුල තියෙන්නේ ඒ චරිතවල පවතින ප්‍රභාව තමන්ට ආරෝපණය කරගැනීමේ, තමන් සමාජය තුල අන් අයට වඩා ඉහළින් වැජබීමේ, සියලු දෙනාගේම ආදරයට, ගෞරවයට, කීර්තියට, ප්‍රසාදයට පැමිණීමේ තෘෂ්ණාමූලික හැඟීමක් විනා යථාර්ථවාදීව ඒ චරිත තුලින් ලෝකයට කරපු පරිත්‍යාගය, ලෝකයට කරපු කැපකිරීම, එබඳු පරිත්‍යාගයක්, එබඳු කැපකිරීමක් කරන්නට සූදානමින් මමත් එතනට යනවායි කියලා නිවැරදි දැක්මක් ඇතිව ඒ තනතුරු ප්‍රාර්ථනා කරන අය සමාජයේ හුඟක්ම විරලයි කියලා අපිට පේනවා. එබඳු කෙනෙක් ඉන්නවා නම් දහසකින්, දසදහසකින්, ලක්ෂයකින් කෙනෙක්වත් නොවෙන්නට පුළුවන්. ඒ සාමාන්‍ය ජනයා අතර නෙමෙයි, එබඳු ප්‍රාර්ථනාවන් කරන අය අතරින් ගත්තොත් ලක්ෂයකින් එක්කෙනෙක්වත් ඒ නිවැරදි කාරණය අවබෝධ කරගෙන මේ ප්‍රාර්ථනාවන් ඇති කරනවාද කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අද දවසේ මේ මාතෘකාව අපේ ගිහි පැවිදි අපි හැමදෙනාටම වැදගත් වෙන්නේ. සසර යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගෙන යම් තනතුරකට, යම් අග්‍රස්ථානයකට පැමිණෙන්නට පැතුම් ඇති කරගෙන යන කෙනෙකුගේ චරිත ලක්ෂණ, ගති ලක්ෂණ කෙසේ විය යුතුද? ඒ චරිතාංග ගොඩනගා ගන්නේ කොහොමද? ඒ සඳහා අපි කොයිතරම් කැපකිරීමක් කරන්න ඕනද කියන මේ කාරණාවන් අපට දැන හඳුනා ගන්නට මේ ශාසන ඉතිහාසයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතය හැරුණුකොට අපට ඊළඟට හමු වෙන ඉතාම සුවිශේෂ චරිතයක් තමයි යසෝදරා මහතෙරණින් වහන්සේගේ චරිතාපදා. එතකොට එතුමිය අග්‍රස්ථානයට පත් කිරීම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අග්‍ර තනතුරෙහි තැබීමේ දේශනා පාඨයයි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒතදග්ග පාළියේහි දැක්වෙන දේශනා පාඨය. එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා, ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්කුණීනම් මහා භිඥප්පත්තානම් යදිදං බද්ද කච්චා. මහණෙනි, මගේ ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා අතර යම්කිසි කෙනෙක් මහා භිඥ වෙනවා නම් ඒ මහා භිඥ භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා මේ බද්ද කච්චානම් තෙරණිය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයට පත් කරනවා. සම්මා සම්බුදු කෙනෙකුන් මේ විදිහට අගතනතුරු ප්‍රදානය කරනකොට කරුණු දෙකක් මත අග්‍රස්ථානයන් ලබා දෙනවා. ඒ තමයි යම්කිසි කාර්යභාරයක් වගකීමක් තුල අග්‍රවීම. අනිත් එක තමයි යම්කිසි ගුණයකින් අග්‍රවීම. තනතුරින් අග්‍රවීම සහ ගුණෙන් අග්‍රවීම කියන මේ අවස්ථා දෙක පිළිබඳවම තථාගතයන් වහන්සේ අග්‍රස්ථානයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මොකද්ද තනතුරින් අග්‍ර වෙනවා කියලා කියන්නේ? දැන් මේ සම්බුද්ධ ශාසනය බැලුවහම සරියුත් මුගලන් දෙනම අග්‍ර ශ්‍රාවකේ. එතකොට අග්‍ර ශ්‍රාවකෙන් කියලා කිව්වහම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරුණුකොට මේ සමස්ත සම්බුද්ධ ශාසනය පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රධාන වගකීම් දරන්නේ උන්වහන්සේලා දෙදෙනා. ඊළඟට ආනන්ද හාමුදුරුව ගත්තහම අග්‍ර උපස්ථායක, අග්‍ර භාණ්ඩාගාරි, අග්‍ර ධර්ම භාණ්ඩාගාරි. එතකොට අග්‍ර උපස්ථායක කියලා කියන්නේ විශේෂ ගුණයකින් ඇතිවෙන තත්වයක් නෙමෙයි, ඒ එක්තරා තනතුරක්, එහෙම නැත්නම් වගකීමක්. ඊළඟට ධර්ම භාණ්ඩාගාරික කියලා කියන්නේ බරපතල වගකීමක්. තථාගතයන් වහන්සේ දේශනා කරන සියලු දේශනාවන් ඒක රාශී කරලා ධාරණය කරගෙන අන් අයට අවශ්‍ය තැනදී ඒවා මතු කරලා දෙන්නට ලොකු වගකීමක්. එතකොට ඊළඟට උපාසක උපාසිකාවන් ගත්තහම අග්‍රදායක, ඊළඟට අග්‍රදායිකා, භික්ෂුණීන් වහන්සේලා ගත්තහම අග්‍ර ශ්‍රාවික. එතකොට මේවා කාර්යභාරය මත ලැබෙන තනතුරු. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි ගුණයෙන් අග්‍ර වීම නිසා ලැබෙන අග්‍රස්ථාන. ඒ කියන්නේ සරියුත් හාමුදුරුව ප්‍රඥාවන්තයින් අතර අග්‍රයි. එතකොට ඒක 아무තු තානාන්තරයක්වත් 아무තු වගකීමක්වත් නෙවෙයි. එතන උන්වහන්සේගේ ඒ ප්‍රඥාවෙන් තියෙන අධික භාවය හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශයට පත් කරනවා. ඊළඟට මොගලන් මහරහතන් වහන්සේ ගත්තාම 이르දීන් අග්‍රයි. එතකොට ඒක 아무තු තානාන්තරයක් නෙමෙයි. එතන 아무තු කාර්යභාරයක් කරන්නට නැහැ. උන්වහන්සේ සසරේ ප්‍රගුණ කළා වූ විශේෂ ගුණයන්. ඒ ගුණෙන් උන්වහන්සේ අන් අයට වඩා අග්‍රයි. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේ දිබ්බ චක්කු ඥානයන්ගෙන් අන් අයට වඩා අග්‍රයි. ආනන්ද හැමදුරුව ගත්තාම සතිමත් බවින් අන් අයට වඩා අග්‍රයි. එතකොට ඊළඟට බද්දකච්චාන තෙරණිය යසෝදරා තෙරණිය ගත්තාම ඇය මහාභිඥ ශ්‍රාවිකාවන්ගෙන් අග්‍රයි. එතකොට ඒවා තනතුරු නෙවෙයි, ඒවා තමන් සසරේ ප්‍රගුණ කරගත්තු සුවිශේෂ ගුණාංගයන්ගෙන් අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශයට පත් කරනවා. එතකොට තථාගතයන් වහන්සේ යම් යම් අයට මේ විදිහේ අග්‍රස්ථාන ප්‍රධානය කිරීමේදී යම් තනතුරක් ප්‍රධානය කරනවා නම් හෝ යම් ගුණයකින් අග්‍රභාවයක් ප්‍රකට කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ඕනෑකමට කරන්නා වූ දෙයක් නොවේ. බුදුහාමුදුරුවන්ට පුළුවන්කමක් නැහැ තමන්ගේ ශාසනයේ මේ තැනැත්තා තමයි අග්‍ර වෙන්නේ, මේ තැනැත්තා තමයි මේ ගුණයෙන් වැඩි වෙන්නේ කියලා උන්වහන්සේගේ ඕනෑකමට එය කරන්නට බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒ තැනැත්තා සතු ඒ ගුණය, එහෙම නැත්නම් ඒ තනතුරට එතනත්තා ලබාගෙන තියෙන සුදුසුකම මත එය සමස්ත දෙවි මිනිසුන් ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමක් පමණයි. එතකොට සැරියුත් මොගලන් දෙනම ප්‍රධාන ශ්‍රාවකයන් හැටියට අග්‍ර ශ්‍රාවකයන් හැටියට ඒ තනතුරට පත් කරන්න දැන් බුදුරජාණන් වහන්සේ ළඟ මුලින්ම පැවිදි වෙන්නේ පස්වග භික්ෂුන් වහන්සේලානි. ඊළඟට යසකොළ පුත්‍රයා ඇතුළු ඒ මිත්‍රයින් පිරිස මේ විදිහට විශාල භික්ෂු පිරිසක් ඇති වුණාට පස්සේ තමයි සරියුත් මොගලන් දෙනම, ඒ කියන්නේ උපසිස්ස කෝලිත පරිබ්‍රාජකයන් දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණේ. ඈත තියා මේ දෙදෙනා එනකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, මහණෙනි මේ එන්නේ මගේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා. එතකොට ඇතැම් ප්‍රතඥන භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳව යම් කිසි කසුකුසුවක් ගොඩ නැගුවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ මෙච්චර කල් වේලා ඇතිව පැවිදි වෙලා ශ්‍රාවක භාවයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉඳද්දී මේ අලුතෙන් එන තාම තමන්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙලත් නැති අයට ඒගොල්ලන්ගේ මූණ බලලා මේ අග්‍ර ශ්‍රාවක තනතුරු දෙන්නට උත්සාහ කරනවද? එතකොට එහෙම තත්වයක් නෙවෙයි එතන තියෙන්නේ. සසරේ දීර්ඝ කාලයක් ඒ සඳහා කැපකිරීම කරලා ඒ තනතුර ලබන්නට යෝග්‍යතාවයන්, එහෙම නැත්නම් පරිත්‍යාගයන්, ඒ සුදුසුකම් සම්පූර්ණ කරලා. දැන් අද කාලේ අපට තනතුරක් කියලා ඇහෙනකොටම මතක් වෙන්නේ යම්කිසි ප්‍රතිලාභයක් ලබන්නට පුළුවන් අවස්ථාවක් වගේ එකක් නේ. ඇත්තටම තනතුර කියලා කියන්නේ ලෝකය වෙනුවෙන් කරන්නට තියෙන කැපකිරීමක්, අනුන් වෙනුවෙන් කරන්නට තියෙන මෙහෙවරක්, අනුන් වෙනුවෙන් දරන්නට තියෙන වගකීමක්, යුතුකම් සම්භාරයක්, යම්කිසි භූමිකාවකට අදාළ කාර්ය කෘත්‍ය සම්පාදනය කිරීමක්. එතකොට තමන්ගෙන් අනුන්ට ලෝකයට ඉටු විය යුතු ක්‍රියා සමූහයන්, යුතුකම් සමූහයන්, වගකීම් සමූහයන්, කැපකිරීම් සමූහයක් සම්පාදනය කරන්නට යෝග්‍ය තැනැත්තා තමයි ඒ තනතුරට යෝග්‍ය වෙන්නේ. එතකොට ඒවා නිකන් බුදුහාමුදුරුව සතුටු කරලා ලබා ගන්නට පුළුවන් දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ ඕනෑකමට කෙනෙකුට පවරන්නට පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් සසර ගමනේ ඒ කැපකිරීමට මනස පුහුණු කරන්නට ඕන. ඒ ගුණාංග තමන් ප්‍රගුණ කරන්න ඕන. දැන් අපි දකිනවා වර්තමානයේ යම්කිසි තනතුරක් ලබනවා නම් ඒ තනතුරට හිමි ප්‍රතිලාභ ටික ලැබීම සඳහා බොහෝ දෙනා තුල පවතින තෘෂ්ණාව නිසා ඒ තනතුරු තානාන්තරවලට කොරබදන, ඒවා සඳහා නොයෙක් අයථා දේවල් කරන ආකාරය අපි සමාජයේ දකිනවා. එතකොට එහෙම වෙන්නේ ඇයිද? මෙතන කරන්නට තියෙන කැපකිරීමක්ය, ලෝකය වෙනුවෙන් කරන්නට තියෙන යුතුයකම් කොටසක්ය කාර්ය සම්පාදනය කිරීමක්ය කියන අවබෝධයෙන් තොරව ඒ තනතුරට හිමි කීර්තිය ප්‍රතිලාභය ගරුත්වය පරිවාරය ධනය බලය අන්න ඒ ටික සඳහා ඒ කියන්නේ හුදෙක් ආත්මලාභය පිණිස තනතුරු ලබන්නට බොහෝ දෙනා කැමති වෙයි. එතකොට හුඟක් දෙනා මේ සසර ගමනේ විශේෂ ප්‍රාර්ථනා ඇති කර ගන්න කොටත් මමත් බුදු වෙන්නට ඕන මමත් අග්‍ර ශ්‍රාවක වෙන්නට ඕන මමත් මහා ශ්‍රාවක වෙන්න ඕන මමත් යසෝදරා වගේ වෙන්න මෙහෙම ප්‍රාර්ථනා කරන බොහෝ දෙනෙක් ගත්තම අන්න ඒ වගේ ප්‍රාථමික සංකල්ප ඇතිව ඒ කියන්නේ ඒ තනතුරට හිමි ප්‍රභාව කීර්තිය ප්‍රතිලාභය ඒව දිහා දැකලා ප්‍රාර්ථනා කරන අය තමයි බහුලව ඉන්නේ කියලා අපි මුලින් සඳහන් කළේ ඒ නිසයි සමාජය තුළ එබඳු ආත්ම මූලික තෘෂ්ණා මූලික ගතියකින් ප්‍රාර්ථනා ඇති කරන කටයුතු කරන ස්වභාවය තමයි බහුලව ප්‍රකට වෙන්නේ. ඉතින් එබඳු මිනිසුන් අතර ඊටාම කලාතුරකින් දහස් ගණනකින් දසදහස් ගණනකින් ලක්ෂ ගණනකින් කෝටි ගණනකින්වත් නොවේ අසංඛ්‍ය ගණනකින් එක්කෙනෙක් දෙන්නේ මේ විදිහට අවංකවම ඒ කාර්යභාරය නිවැරදිව තේරුම් අරගෙන මම ඒ කාර්ය සඳහා අනුන් වෙනුවෙන් කැප වෙනවා. තමන්ගේ ප්‍රතිලාභයක් ලැබීම සඳහා නම් ඒ තමන්ගේ ප්‍රතිලාභය අහිමි වෙනකොට ඒ කාර්යභාරය අතහැර දමනවා. දැන් මේ යසෝදරාවගේ ජීවිත කතාව අරගෙන බැලුවෙන් පස්සේ ඇය සාරාංශ කල්පලක්ෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේදී සුමේද තාපසයාට සුමිත්‍රා නමින් හමු වෙන්නේ. එතනදී තමයි මේ දෙදෙනා සසරේ වෙනස් නොවන ආකාරයේ දැඩි බන්ධනයකට එකතු වෙන්නේ බුද්ධ විවරණයත් සමග බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයත් සමග. එතකොට ඊට කලිනුත් ඒ අය මුණ ගැහිලා තියෙනවා. නමුත් ඊට කලින් මුණ ගැහුණට ඒ බන්ධනය ස්ථාවර නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තට පස්සේ තමයි ඒ බන්ධනය නොලෙහෙන ආකාරයට ඒකාන්තයෙන් බුද්ධත්වයේ දක්වා පතිපතිනියන් හැටියට හමු වෙන්නට ඒ සුදුසුකම් ලබන්නේ. එතකොට එතනට එන්නට සසරේ දීර්ඝ කාලයක් කරන ලද මහා කුසල් විවිධ පින්කම් කරමින් ප්‍රාර්ථනා කරනවා මම බෝසත්වරයෙකුගේ පතිනිය වෙලා ඒ බෝසත්වරයාට පාරමිතා පුරන්නට සහාය වෙනවා. එතකොට බෝසත්වරයෙක් කියලා කියන්නේ තමන්ගේ බිරිඳ දන් දෙනවා, දරුවන් දන් දෙනවා, as is must lay දන් දෙනවා. එතකොට රාජ්‍ය ඔටුනු පලන් හිස් ගලවලා දන් දෙනවා. මේ විදිහට මහා කර්කශ විදිහේ ආත්ම පරිත්‍යාගයකින් කටයුතු කරන කෙනෙක්. ඒතර එබඳු කෙනෙක් ඇසුරු කරගෙන එබඳු කෙනෙකුට උදව් කරන්නට ගියාම ඒ ළඟින් ඉන්න අයට ඒ සමස්ත පීඩණය දරන්නට වෙනවා. එතකොට යසෝදරා මහ තෙරණිය පිරිනිවන් පාන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සිහිපත් කරනවා ස්වාමීනි අනන්ත ආත්ම කෝටි සත සහස්‍රයන්හි මම ඔබ වහන්සේගේ පතිනිය වෙලා ඔබ වහන්සේ මාව එබඳු ආත්ම භාව දසදහස් ගණනකදී ලක්ෂ ගණනකදී කෝටි ගණනකදී ඔබ වහන්සේ මාව දීලා තියෙනවා අනිත් අයට බිරිඳ හැටියට. එතකොට සසර ගමනේ බෝසත්වරයාගේ මනස ඒ තමන් සන්තක ඕනෑම ප්‍රිය වස්තුවක් දන් දෙන්නට පුළුවන් මට්ටමට ඒ මනස සැකසෙන්නට. එතකොට ඒ සැකස්ම සඳහා දෙන්නට වෙන්නේ තමන් සන්තක දේ. එතකොට තමන් සන්තක භෞතික දේ පමණක් නෙමෙයි අඹු දරුවන් පවා. ඒ දීමත් එක්වරක් දෙවරක් නෙමෙයි අනන්ත කෝටි සතසහස්‍රයන්හි ඔබ වහන්සේ මාව දීලා තියනවා වෙනත් අයට භාර්යාව හැටියට. ස්වාමීනි, එබඳු ආත්ම කෝටි සතසහස්‍රයන්හි ඔබ වහන්සේ මාව දන් දීලා තියනවා අනුන්ට සේවිකාවක් හැටියට. ස්වාමීනි, අනන්ත ආත්ම කෝටි සතසහස්‍රයන්හි ඔබ වහන්සේ මාව දීලා තියනවා යක්ෂ රාක්ෂයින්ට ආහාරයක් හැටියට. ස්වාමීනි, ඒ කිසිදු ආත්ම භාවයක මම සිත්තැවුලක් ඇති කරගත්තේ නැහැ. ඒ කිසිදු අවස්ථාවක මම ඔබ වහන්සේ කෙරෙහි ද්වේෂ සිතක් ඇති කරගත්තේ නැහැ. මම ඔබ වහන්සේ කෙරෙහි කලකිරුනේ නැහැ. ඇයිද? මම මේ පරිත්‍යාගය කරන්නට සූදානමිනුයි ඔබ වහන්සේ සමග පැමිණි. එතකොට ඒ කැපකිරීම කරන්නටයි මම ආවේ සසරේ. එහෙම නැතුව වැජමෙන්නට නෙමෙයි. ඔබ වහන්සේගේ ආදරය සෙනෙහස දිනාගෙන කාම පරිදාහය නිවා ගන්නට අදහස් කරගෙන නෙමෙයි. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන්නට අදිටන් කරගෙන යන කෙනෙක් බව දැනගෙන මේ මහා පාරමිතාවට මේ මහා බුද්ධකාරක ධර්මයන් පරිපූර්ණ කරගන්නට මගේ ශක්ති ප්‍රමාණයෙන් මම දායක වෙනවා, සහාය වෙනවා, කැප වෙනවා කියන මේ මහා පරිත්‍යාගශීලී ආකල්පයක් ඇතිවයි මම ඔබ වහන්සේ සමග ආවේ. එනිසා ස්වාමීනි, ඔබ වහන්සේ මාව අන් කෙනෙකුට දුන්නය කියලා ඒ කිසිදු අවස්ථාවක මම ඔබ වහන්සේ කෙරෙහි දොම්නසක් ඇති කරගත්තේ නැහැ. ගැටුමක් ඇති කරගත්තේ නැහැ. මගේ මිනිස්සයා මාව අනුන්ට පාවා දෙනව නේද? අනුන්ට දාසියක් කරලා දෙනව නේද? මේ මිනිස්සයා ගැන හිතවත්කමින් සෙනෙහසින් ඇවිල්ලා දැන් මාව නොසලකා හැරලා වෙන කෙනෙකුට පාවා දෙනව නේද? එහෙම හිතුවේ නැහැ කවදාවත්. ඒ විතරක් නෙමෙයි යසෝදරාව ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම ආත්ම කෝටි සතසහස්‍රයන්හි ඔබ වහන්සේගේ ජීවිතය රකින්නට මම ව්‍යාග්‍රයින් ඉදිරියට, සිංහයන් ඉදිරියට, කොටි ඉදිරියට, මේ කොටි සිංහ ව්‍යාග්‍රාදී සතුන් ඉදිරියට මම පැනලා තියනවා. කුමක් සඳහාද? ඔබ වහන්සේගේ ජීවිතය රකින්න. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ස්වභාවය තමන්ගේ බිරිඳ රැක ගන්නට පුරුෂයා ඉදිරිපත් වෙනවා ජීවිත පරිත්‍යාගයෙන් ඇතැම් විට. එතකොට යසෝදරාව ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක් කියනවා, ස්වාමීනි ආත්ම කෝටි සතසහස්‍රයන්හිදී මම මගේ ජීවිතය ගැන නොතකා, මගේ ජීවිත අන්තරාය ගැන නොතකා, මගේ ජීවිතේ පරදුවට තියලා මම මිනිමස් කන කොටි සිංහ ව්‍යාග්‍රයන් ඉදිරියට මම පැන්න කුමකටද? ඔබ වහන්සේගේ ජීවිතය රකින්න. ඇයිද? මේ කාන්තාව දන්නවා මේ පුරුෂයා සාමාන්‍ය කෙනෙක් නොවේ. මේ තැනැත්තා අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් සසර කතරින් එතර කරන්නටයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඇය කවර අවස්ථාවකවත් එබඳු තැන්වලදී අභියෝග කරන්නට ගියේ නැහැ. ඉතින් බුදුබව ප්‍රාර්ථනා කරනවා නම්, එච්චර පාරමිතා ශක්තියක් තියෙනවා නම්, එච්චර මහේශාක්‍ය බවක් තියෙනවා නම් මේ කොටියාගෙන් රැකෙන්න බැරිද? මේ සිංහයාගෙන් රැකෙන්න බැරිද? ඉතින් තමන්වත් රැකගන්නට බැරි කෙනෙකුන් කොහොමද අනුන් රැකෙන්නට යන්නේ කියලා ඒ බුදුරජාණන් වහන්සේ එහෙම නැත්තම් බෝසත් චරිතයට අභියෝග කරන්නට බලාගෙන හිටියේ නැහැ. ඇයිද? ඒක තමයි කැපකිරීම. ඒක තමයි පරිත්‍යාගය. බෝසත්තරයා තමන්ගේ ශක්තිය අවදි කරගන්නවා, දියුණු කරගන්නවා කියන එක ඒක බෝසත්තරයාගේ කාර්යය. පතිනියට තමන්ගේ ශක්තිය අවදි කරගන්නට ලැබෙන අවස්ථාව තමන් පරිහරණය කරනවද නැද්ද කියන එක පතිනියගේ කාර්යභාරය. එතකොට දැන් මේවා නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව ශක්තිමත් නම්, තමන්ගේ අදිෂ්ඨානය ශක්තිමත් නම්. ප්‍රාර්ථනාව සවිමත් නැතිනම් එබඳු කිසිදු කාන්තාවකට මේ කියන කැපකිරීම කරන්නට බැහැ පින්නතොට. ඒයි බැරි වෙන්නේ ඒක හුදෙක් මේ සුරංගනා කතාවක් වගේ ඉතාම සුවදායක ආදරයෙන් සෙනෙහසින් පිරිච්ච මල්ලහනාවක් මත වැතිරගත්තු ජීවිතයක් නෙවෙයි පින්නතුනේ. හැම විටම දුක් පීඩා කටුකොහල් විඳ දරාගෙන ඒ සියල්ල විඳින්නට වෙන්නේ තමන්ගේ ප්‍රතිලාභයක් සඳහා නොවේ, අනුන්ගේ යහපත පිණිස. දැන් අපට ජාතක කතා ආදී විමසා බලනකොට මේ කාරණා ඉතාමත්ම පැහැදිලි වෙනවා. කොතෙක් ආත්ම භාවවල යසෝදරා චරිතය ඉබඳු කැපකිරීම කරලා තියෙනවද කියලා. ඉතින් මේ සියල්ල කරන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ පැතුම ශක්තිමත් නම්. ඒ මොකද අනුන් මත පිහිටලා මම මේ බෝසත්වරයෙකුට උදව් කරන්න තමයි යන්නේ, ඒ නිසා මේ බෝසත්වරයා මාව රැකගනි, ඒතර මේ බෝසත්වරයාගේ රැකවරණය මට තියෙනවා කියලා අනුන්ගේ පාණෙන් එළිය බලන්න යන ගමනක් නෙමෙයි. අනුන්ගේ රැකවරණයෙන් තමන් සුරක්ෂිත වෙන්නට යන ආත්මමූලික චින්තනයකින් යන ගමනක් නෙමෙයි. තමන්ගේ දිවිපරදුවට තබලා ඒ බෝසත්වරයා රකින්නටත්, ඒ බෝසත්වරයා රැකීම තුලින් සමස්ත ලෝකය රකින්නට කරන කැපකිරීම. ඒකයි අපි මුලිනුත් සිහිපත් කළේ බෝසත් චරිතය හැරුණුකොට මෙතරම් පරිත්‍යාගයක්, මෙතරම් කැපකිරීම කරපු චරිතයක් තවත් නැති තරම්. ඒ බෝසත්වරයාට කරට කර සිටිමින් ඒ පතිනිය ඉබඳු මහා පරිත්‍යාගයක් සිද්ධ කරනවා. එතකොට එහෙම කරන්නට පුළුවන් වෙන්නේ කුමක් නිසාද? අර මහබෝසතාණන් වහන්සේ බුද්ධෝහම් බෝධිසාමි, මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවමි, මම එතර වෙලා අන් අය එතර කරවමි, මම සසර සාගරයේ තරණය කරලා මම මිදිලා අන් අය මුදවමි කියන මහා අදිෂ්ඨානයෙන් කටයුතු කරන්නා වගේ යම් යම් ආත්ම භාවවලදී බෝසත්තරුන්ගේ පතිනිය හැටියට ප්‍රාර්ථනා ඇති කරගෙන කටයුතු කරන ඒ බඳු විවරණ ලබන සුවිශේෂ ශ්‍රේෂ්ඨ කාන්තාවන් දැකලා තමන්ගේ චිත්තසංතානයේ හිත් යම්කිසි පිරිසිදු චේතනාවන් ඇති කරගන්නවා. මමත් යම් දිනක එසේ බුදු වෙන මහා පුරුෂයෙකුට පතිනිය වෙලා සසර ගමනේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්නට මේ අනන්ත සත්වයින් සසර දුකින් මුදවන්නට ඒ කැපකිරීම කළ යුතුයි කියන මේ චිත්ත අදිෂ්ඨානය තමන් තුළ ඇති කරගන්න. ඉන් අනතුරු ඒ අදිෂ්ඨානයෙන් මහා පිංකම් කරනවා. මහා පිංකම් කරනවා. ඒ පිංකම් කර කර අදිෂ්ඨාන කරනවා. එතකොට මේ විදිහට ආත්ම දහසක් නොවේ, ලක්ෂයක් නොවේ, අසංඛ්‍ය ගණනක්. ඒ කියන්නේ කල්ප ගණනක් මෙසේ චිත්ත අදිෂ්ඨානය ඇති කරමින් පිංකම් කරමින් ප්‍රාර්ථනා කරනකොට තමයි තමන්ගේ චිත්ත අදිෂ්ඨානය වඩා බලවත් වෙන්නේ. ඒකට කියනවා ප්‍රාර්ථනා සිද්ධි කරගන්නවායි කියලා. මොකද ප්‍රාර්ථනා සිද්ධි නොවුනොත් මේ භවයේ අපි එක් ප්‍රාර්ථනාවක් කරලා ඊළඟ භවයේ වෙනත් ප්‍රාර්ථනාවක් අපට සමග පැටලෙන්නට පුළුවන්. ඒ මොකද අපි සමග ඇසුරු කරන අනිත් අය කරන කියන දේවල් එක්කලානේ අපේ සිත් සතන් දෝලණය වෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි ගිහි පැවිදි බොහෝ දෙනා මේ නෑතක් වෙනතෙක් පින්කම් කරලා ප්‍රාර්ථනා කළා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්න. එතකොට මේ නෑතක ඉඳලා අලුත් ප්‍රවණතාවයක් එනවා මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්නට. එතකොට දැන් අර ඉස්සල්ලා ප්‍රාර්ථනා කරපු බොහෝ ගිහි පැවිදි අය දැන් ප්‍රාර්ථනා කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්න. එතකොට දැන් ඒ අයගේ සැබෑ ප්‍රාර්ථනාව මොකද්ද? මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න එකද, ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න එකද? අන්න එහෙම බොහෝ අවස්ථාවල අපේ ප්‍රාර්ථනා අපි පටලව ගන්නවා නිශ්චිත ඉලක්කය හරියට හඳුනාගෙන එහි පිහිටන්නට බැරිකම නිසා. ඒ නිසා ප්‍රාර්ථනාව හරියට සිද්ධි නොවුනොත්, ස්ථාවර නොවුනොත් භවෙන් භවයේ එක එක ප්‍රාර්ථනාවල පටල වෙන්නට පුළුවන්. එහෙම වුනොත් ඒ තැනැත්තාට හෝ තැනැත්තියට නිශ්චිත ඉලක්කයක් සඳහා ගමන් කරන්න, සසර ගමන හසුරුවා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා සිද්ධිය වැදගත් වෙනවා. ඒ ප්‍රාර්ථනා සිද්ධිය කියලා කියන්නේ කුමක්ද? භවෙන් භවයේ හැම භවයකම අමතක නොවි ගිලිහෙන්නේ නැතිව සෑම භවයකම තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් වෙන්නට. එතකොට එක් පැත්තකින් ප්‍රාර්ථනාව ඇති කරගන්නටත් ඕන මම මෙන්න මෙතනටයි යන්නේ කියලා, තවත් පැත්තකින් පින්කම් කර කර තවත් ප්‍රාර්ථනා ඇති කරගන්නට ඕන තමන්ගේ පැතුම හැම භවයකම සිහිපත් වෙන්නට. මේ දෙකම අවශ්‍යයි. ඉලක්කය සඳහා යන ප්‍රාර්ථනාවත් ඒ ප්‍රාර්ථනාවෙන් නොගිලිහි පවතින්නට ඇති කරගන්නා ප්‍රාර්ථනා සහ අදිෂ්ඨාන. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ විදිහට පින්කම් කරලා ප්‍රාර්ථනා කළාම දැන් මේක ඉටු කරගන්න පුළුවන්. සම්මා සම්බුදු කෙනෙක් හමුවේදී ප්‍රාර්ථනා කළාම දැන් මේක කරගන්න පුළුවන්. එහෙම කරන්නට පුළුවන් දෙයක් පමණක් නෙවෙයි පින්නතුනේ. ඒ මොකද ප්‍රාර්ථනාවෙන් පමණක් කාර්ය සාධනය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය සාධක තියෙන්නට ඕන, මූලික ගුණාංග තියෙන්න ඕන. තමන් මහබෝසත්තරයෙකුගේ පතිනියක් වෙන්නට නම් යන්නේ එහි මූලිකම සාධකේ තමයි පති භක්තිය සහ පතිවත. එතකොට පතිවත කියන්නේ කුමක්ද, පති භක්තිය කියන්නේ කුමක්ද කියලා දැනගෙන එහි පූර්ණත්වයට පත්නවන්නා වූ කිසිදු කාන්තාවකට කොතෙක් පින්කම් කළත් මහබෝසත්තරයෙකුගේ පතිනිය හැටියට තමන්ගේ පැතුම ස්ථාවර කරගෙන එතනට යන්න පුළුවන් කමක් නැහැ. ඒ මොකද ආනන්ද හාමුදුරුවෝගේ චරිතය කියවලා මමත් එබඳු කෙනෙක් වෙනවා, මමත් අනාගතයේ බුදු කෙනෙකුගේ ධර්ම භාණ්ඩාගාරික වෙනවා කියලා හිතාගෙන ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. ධර්ම භාණ්ඩාගාරික වෙන්න නම් ඒ සියල්ල දරා ගැනීමේ ශක්තිය සසරි පුහුණු කරන්නට ඕන, සති සම්පජඤ්ඤය. එතකොට අන් සියලු භික්ෂූන් වහන්සේලාට වඩා ඒ සිහිය ප්‍රගුණ කරන කෙනෙකුට විතරයි ඒ ප්‍රාර්ථනාව සඵල කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම සම්මා සම්බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. සමස්ත පරිවාරය හසුරුවන්නට විචක්ෂණව ඒ දක්ෂතාවයේ සසරේ පුහුණු කරගන්න වෙනවා. ආත්ම තෘෂ්ණාවෙන්, ආත්ම මූලික චින්තනයකින්,
අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ කරගන්න ඕන මම රැකෙන්නට ඕන කියලා හිතන ආකල්පයක් ඇති බඳු චරිතයක් ඇති කෙනෙකුට අග්‍ර ශ්‍රාවකෙක් වෙන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ පරිවාරය ගැන නොතක, ඒ වගේම සැමියා ගැන නොතක, තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න, තමන්ගේ රුචි අරුචිකම් සම්පාදනය කරගන්න, තමන්ගේ ආත්මමූලික චින්තනයේ ජයගන්නට පමණක් උත්සාහ කරනවා නම් එබඳු කෙනෙක් කොතෙක් කුසල් දහම් කළා වුණත් මහබෝසත්වරයෙකුගේ පතිනිය වෙන්නට එය පමණක් යෝග්‍ය කාරණේ වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? පතිනිය කියන තැනම ඊට අදාළ කාර්යභාරයක් තියෙනවා. ඊට අදාළ වතක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. පිළිවෙත කියලා කියන්නේ ප්‍රතිපදාව. යම් අරමුණක් වෙත සමීප වෙන ප්‍රතිපත්ති ක්‍රමයේ වැඩපිළිවෙල තමයි පිළිවෙත කියලා කියන්නේ. ඒ පිළිවෙත සම්පූර්ණ කරන ක්‍රමය තමයි වත කියලා කියන්නේ. එතකොට මේ වත සහ පිළිවෙත හරියට හඳුනාගෙන භක්තිපූර්වකව, ගෞරවපූර්වකව, ඥාන සම්ප්‍රයුක්තව එහි පිහිටා සිටින්නට තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න. දැන් මෙහිදී අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන දේ තමයි බෝසත්වරයෙකුගේ පතිනිය වෙනවයි කියලා තමන් ප්‍රාර්ථනා කරපු සැනින් තමන්ට බෝසත්වරයෙක් මුණ ගැහෙන්නේ නැහැ. එතෙක් තමන්ට කටයුතු කරන්නට වෙන්නේ දැනට මේ භවයේ තමන්ට හමු වෙලා ඉන්න සැමියා සමගයි. එතකොට තමන්ගේ ප්‍රාර්ථනාව ඇති වෙච්ච තැන ඉඳලා තමන්ගේ සැමියා බෝසත්වරයෙක්ද, සල්ලාලයෙක්ද, මිනීමරුවෙක්ද, අසත්පුරුෂයෙක්ද එය මත පිහිටලා ඊට ප්‍රතිවිරෝධතා දක්වමින්, ඒ සමග ගැටෙමින්, ඒකට හිලව් කරලා තමන්ගේ පති වත නසා ගන්න එක නෙවෙයි. සැමියා කවර තරාතිරමක කෙනෙක් වුණත් සැමියා වෙනුවෙන් පුහුණු කළ යුතු පති වත, ඒ පිළිවෙත හරියට පවත්වන්නට ඇය දක්ෂ වෙන්නට ඕන, ඇය පුහුණු වෙන්නට ඕන. ඒ පුහුණුව තමයි යම් දිනක බෝසත්වරයෙක් හමු වූ තැන ඒ පතිනියක් හැටියට ඒ වත පිළිවෙත නිවැරදිව ඉටු කරන්නට සුදුසුකම වේ. දැන් පතිවත කිව්ව ගමන් වර්තමාන සමාජයේ හුඟක් දෙනා එකෙන් හඳුනාගන්නේ ස්ත්‍රියක් හැටියට වෙනත් පුරුෂයෙක් ඇසුරු කරන්නේ නැතුව, ඒ කියන්නේ ලිංගික වශයෙන් වෙනත් පුරුෂයෙකුගේ ආශ්‍රය ලබන්නේ නැත්නම් තමන්ගේ පතිවත හරි. අන්න එහෙම ආකල්පයකින් අද සමාජය ඉතාම පටු තැනකට ගිහිල්ලා තියෙනවා මේ පතිවෘතාව එහෙම නැත්නම් පතිවත කියන කාරණයත් එක්ක. පින්නතුනේ ලිංගික වශයෙන් වෙනත් පුරුෂයෙක් ඇසුරු කරනවා කියන එක ඉතාම ප්‍රාථමිකම තැනට පතිවෘතාව පිරිහුණු කෙනෙකුගේ ගති ලක්ෂණයි. එහෙම නැතුව සමස්ත පතිවෘතාව කියලා කියන්නේ ඒ වෙනත් පුරුෂයෙක් ඇසුරු කරනවා, කායික වශයෙන් සම්බන්ධ වෙනවා කියන කාරණේ පමණක් නෙමෙයි. එතනින් විතරක් රැකුණා කියලා පතිවත රැකෙන්නේ නැහැ. ඒ ස්වාමියා කෙරෙහි දැක්විය යුතු සියලුම වත්පිළිවෙත් බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් සිඟාලෝවාද සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා පතිනියක් හැටියට, බිරිඳක් හැටියට ස්වාමියා වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් මොනවද. එතකොට ඒ සැමියාට පෙරාතුව අවදි වෙන්නට ඕන, ඒ වගේම සැමියාට පසුව නිින්දට යන්නට ඕන, සැමියා කෙරෙහි බොහොම ගෞරව ආදර ඇතිව කටයුතු කරන්න ඕන, වෙනත් පුරුෂයෙක් පිළිබඳව සිහිනකින්වත් ප්‍රාර්ථනා නොකරන්නට ඕන, ඒ වගේම සැමියා හරිහම්බ කරලා ගෙනත් දෙන දේ ආරක්ෂා කරන්නට ඕන, සැමියාගේ පරිවාරය ආරක්ෂා කරන ඒ පරිවාරයට සංග්‍රහ කරන්නට ඕන. එතකොට ඒ සියල්ලක් කරන්නට ඕනේ. ඒතර සැමියාට ගරු බොහොමන් දක්වලා සැමියාගේ සිද්දිනා ගන්නවා වගේම පරිවාරයත් රකින්නට ඕනේ. දරුවන් රකින්නට ඕනේ. ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ සියලු කටයුතු වල දක්ෂ වෙන්නට ඕනේ. එතකොට ඒ විදිහේ ගති ලක්ෂණ වලින් ඒ ක්‍රියා කරන්නට ඕනේ. තමන්ට බෝසත්වරයෙක් හමු වෙන තෙක් දැනට හමු වෙලා තියෙන්නේ සල්ලාලයෙක් නම් එහෙම වුණත් තමන්ගේ පතිභක්තිය සහ ඒ සැමියා වෙනුවෙන් කරන වතපිළිවෙත නොකඩකොට පුහුණු කරන්නට එය සමත් වෙන්න. අන්න ඒ නිසායි අපි සිහිපත් කළේ ප්‍රාර්ථනා කරන තරම් පහසු නැහැ මේවා පූර්ණ කරන එක. ඒ මොකද බෝසත්වරයෙක් හමු වෙන තෙක් තමන්ට හමු වෙන පුද්ගලයා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා අපි දන්නේ නැහැනේ. නමුත් ඒ සියලු තැන තමන්ගේ වතපිළිවෙත විනාශ කරගන්නත්ව පැවැත්වීම. දැන් අපිට මේ සම්බන්ධව තාම හොඳ ප්‍රවෘත්තියක් හමු වෙනවා වර්තමාන සමාජය තුළ වුණත් පත්තිනි මෑණියන්ගේ ප්‍රවෘත්තිය. එතකොට පත්තිනි මෑණියන්ට හමු වෙච්ච ස්වාමියා සල්ලාලේ, ඒ කියන්නේ තමන් මේ කාන්තාවට පෙනිපෙනීම වෙනත් ස්ත්‍රීන් ඇසුරු කරනවා මේ ස්වාමියා. ඊළඟට මධ්‍ය ලෝලියෙක්, මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, සූදුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක්, අන්තිමට ගෙදර තියෙන සියල්ල විකුණ විකුණ මේ මිනිස්සයා සූදුවට, සුරාවට, ඒ වගේම පරස්ත්‍රී සේවනයට යොමු වෙන. මේ සියල්ලක්ම අර බිරිඳ දන්නවා. ඒ දැනගත්තට ඇය කල්පනා කරන්නේ ස්වාමියා දහසක් පරාබුවන් ඇසුරු කළත් ඒක ඔහු ගෙනියන කාරණයක්. ඒකේ හොඳ හෝ නරක ඔහු සසරේ අරයි යනවා. හැබැයි මම මගේ අදිෂ්ඨානයත් එක්ක, මගේ ප්‍රාර්ථනාවත් එක්ක මම යනවා නම් ඒ මගේ ධර්මතාවයේහි මම පිහිටන්නට ඕන. මගේ ප්‍රතිපත්තිය මම කඩා ගත්තොත්, සැමියා සල්ලාලේ කියලා බිරිඳගේ පතිවත විනාශ කරගත්තොත්, බිරිඳත් ඒකට හිලව්වට තමන්ගේ ගුණය නසාගත්තොත් තමන්ගේ අදිෂ්ඨානයට යන්නට බෑ. ඒකයි අපි සිහිපත් කළේ ඒ බෝසත්වරයාගේ රැකවරණයෙන් පිළිසරණෙන් තමන් යසෝදරාවක් වෙන්න ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. සැමියත් රැකගෙන, සැමියාගේ ගුණයත් ආරක්ෂා කරගෙන, සැමියාටත් ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධකාරක ධර්ම පුරන්නට උදව් කරන, එබඳු කැපකිරීමක් කරන කෙනෙකුයි බෝසත්වරයෙකුගේ පතිනිය කියලා. ඒ නිසා වර්තමානයේ වගේ ගනුදෙනුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. වර්තමානයේ හුඟක් අඹු සැමියන් අතර තියෙන්නේ මට ආදරේ නම් මමත් ආදරේ, මගේ ගැන හොයනවා බලනවා නම් මාත් හොයනවා බලනවා, එතකොට මගේ හිත සතුටින් පවත්වනවා නම් මාත් සතුටින් පවත්වනවා, එහෙම නැත්නම් මට පීඩා කරනවා නම් මමත් පීඩා කරනවා, මගේ ගැන බලන්න නැත්නම් මම මොකටද බලන්නේ. එතකොට ඒ විදිහට අනිකාගේ නුගුණය දැකලා, අනිකාගේ දුබලකම දැකලා ඒකට හිලව්වට තමන්ගේ ಗುಣ නසා ගන්නා කිසිවෙකුට ස්ථිර සාර අදිෂ්ඨානයකට, ප්‍රාර්ථනාවකට ගොනු කරගෙන තමන්ගේ චරිතය ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ, ප්‍රාර්ථනා කරන අය අතරිනුත් දහසකින්, දසදහසකින්, ලක්ෂයකින්වත් කෙනෙකුට ඒ තමන්ගේ පැතුම ඉටු කරගන්නට ලැබෙන්නේ නැහැ. කුමක් නිසාද? මේ ප්‍රාර්ථනා සිද්ධිය සහ චරිතමය වශයෙන් ගොඩනගා ගත යුතු මේ ශක්තිමත් පදනම ඇති කර ගන්නට පුළුවන් කෙනෙකුන්ටම පමණයි ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම නැමැති මහා අභියෝගය ජය ගන්නට පුළුවන්. සැබවින් මේක අභියෝගයක් කියලා කීම නිවැරදි. එතකොට මේ විදිහට තමන්ට සසර ගමනේ ලැබෙන පුද්ගලයා, ලැබෙන සැමියාගේ තරාතිරම කුමක් වුණත් තමන් දක්ෂ වෙන්නට ඕනේ ඒ තමන්ගේ සැමියා කෙරෙහි භක්තිමත් බව, ගෞරවය සහ තමන්ගේ වතපිළිවෙත විනාශ කරගන්න නැතුව පවත්තා. දැන් මෙහෙම කතා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආයතින් එතකොට හාමුදුරුවෝ කියන්නේ මිනිස්සයා මොනසල්ලාලකම් කරත් කමක් නැහැ, බිරිඳ විතරක් හරියට හිටියොත් ඇති කියලාද? නෑ, අපි මේ කතා කරන්නේ විශේෂ ප්‍රාර්ථනාවක් ගැනනේ, විශේෂ චරිතයක් ගැනනේ. සැමියාගේ හොඳ නරක ගැන කතා කරන්න ඕන සැමියාගේ ප්‍රාර්ථනා ගැන කතා කරනකොට. අපි දැන් මේ අද ධර්මදේශනාවේදී මේ කතා කරන්නේ, මේ අවධානය යොමු කරන්නේ බෝසත්වරයෙකුගේ පතිනියක් වෙන්නට සුදුසුකම් හදාගන්නේ කොහොමද කියලා. එතනදි වැදගත් වෙන්නේ ඒ භාර්යාවගේ සිතුම් පැතුම්, භාර්යාවගේ කුසල බලය, භාර්යාවගේ ප්‍රතිපදාව. ඒකයි වැදගත් වෙන්නේ. යසෝදරාවක් වෙන්න පුරුෂයෙක් වැඩ කරන්නේ කොහොමද කියන එක හොයලා, ඒකේ අඩු ලොඩුකම් බලබලා ඒක විවේචනය කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි අපි අනිත් පැත්තෙන් දකින්නට ඕන බෝසත්වරයෙක් වෙන්න බිරින්දෑගේ අඩුපාඩුකම් ගැන හිත හිතා ඉඳලා ඇය හරියට පතිවෘතාව රකින්නේ නැහැ, ඇය මට සුදුසු කෙනෙක් නෙමෙයි, ඇය මෙහෙම කරනවා නම් මමත් මෙහෙම කරනවා කියලා බුදු වෙන්න බෑ. පතිනිය හරියට හිටියත් නැතත්, දරුවා හරියට හිටියත් නැතත් තමන්ගේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න බෝසත්වරයා දක්ෂ වෙන්න. සැමිය හරියට හිටියත් නැතත්, දරුවා හරියට හිටියත් නැතත් තමන්ගේ පාරමිතා ගුණ ධර්ම, බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරගන්න පතිනිය දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අනුන් මත, අනුන්ට හිලව් කරලා ගනුදෙනුවක් හැටියට පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ ප්‍රාර්ථනාවේ බලවත්භාවය, ඒ ප්‍රාර්ථනාව මුල් කොටගෙන කරන කුසල් දහම් වගේම ඒ ප්‍රාර්ථනාව මුල් කොටගෙන තමන් හැඩගස්වා ගන්නා වූ තමන්ගේ චරිතාංග, තමන්ගේ චරිත ශුද්ධිය, තමන්ගේ චරිතයේ තියෙන ස්ථාවර බව පදනම් කොටගෙනයි ඒ ගමනේ යන්නේ. එතකොට මේ විදිහෙන් යන අතරේ තමයි තමන්ට නිශ්චිත වශයෙන් ඒ ප්‍රාර්ථනාව සමග බැඳී යන්නට සුදුසු බෝසත් චරිතයක් තමන්ට හමු වෙන්නේ. මොකද එහෙම කෙනෙක් හරියට හමු වෙන්නටත් තමන් ළඟ සුදුසුකම් තියෙන්නට ඕන. එහෙම සුදුසුකම් නැතුව හමු වුණයි කියලා අපිට ඒ පුද්ගලයන්ව ස්පර්ශ වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට දීර්ඝ කාලයක් සසරේ යසෝදරාව විවිධ ආත්ම භවවල විවිධ පුද්ගලයන් තමන්ගේ සැමියා හැටියට ඇසුරු කරමින් ඒ සෑම ආත්ම භාවයකම පින්කම් කරමින් ප්‍රාර්ථනාව සිහි කරමින් පති භක්තිය පති වත හරියට ආරක්ෂා කරගෙන ඇය මේ ගුණ නුවණ පවත්වාගෙන අදිෂ්ඨාන කරගෙන ප්‍රාර්ථනා කරගෙන එන ගමනේදී තමයි මීට සාරාංශ කල්පලක්ෂයකට ඉහතදී සුමේද තාපසතුමා දීපංකර පාදමූලේදී මමත් අනාගතේ බුදු වෙනවා කියන චිත්ත අදිෂ්ඨාණයෙන් අර මඩ වගුරේ වැතිරි ඉන්න අවස්ථාව හමුයි. ඒ අවස්ථාව වෙනකොට යසෝදරා සුමිත්තා නැමැති පරිබ්‍රාජිකාව. එතකොට ඇය මල් මිට අටක් අරගෙන තථාගතයන් වහන්සේ දකින්නට ඒ අවස්ථාවේ අර මහා ජනකාය අතරින් පැමිණෙනවා. ඒ පැමිණෙනකොට ඇයට ඇසෙනවා තථාගතයන් වහන්සේගේ මේ ප්‍රකාශනය, අනාගතේ මේ තැනැත්තා මා මෙන්ම සාරාංශ කල්පලක්ෂයක් මැත්තේ ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා. ඇයට පතිනිය වෙන්නේ යශෝදරා නැමැති කාන්තාවක්. මේ ප්‍රකාශනය ඇයට ඇහෙනවා. ඒ ඇසුණු සැනින්ම ඇයට කල්පනා වෙනවා, එහෙමනම් මම සොයන, මම ප්‍රාර්ථනා කරන, මම අදිෂ්ඨාන කරන තැන මෙතනයි. මගේ තනතුරට, මගේ කැපකිරීමට යෝග්‍ය පුරුෂයෙක් මට අද මුණ ගැහුණා. ඒ නිසා මගේ ජීවිතය අද සඵල වුණා කියලා මහත් වූ ප්‍රීතියෙන් අර තමන් ළඟ තිබුණු මල් මිටි අට ගෙනහිල්ලා බෝසතාණන් වහන්සේට ඒ මල් මිටි පහක් දෙනවා. ස්වාමීනි, මේ මල් තථාගතයන් වහන්සේට පුදන්න, ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව සඵල වෙන්න. මේ මල් මිට තුන මම පූජා කරන්නම්, මගේ ප්‍රාර්ථනාව සඵල වෙන්න. ඒ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව යම් ආකාරයකින් සඵල වෙනවද මගේ පැතුමත් එලෙසින්ම සඵල වේවා. ඒ තථාගතයන් වහන්සේ දෙසූ යම් යසෝදරාවක් වේද, එතැනට පැමිණෙන්නට, ඒ භූමිකාව සම්පූර්ණ කරන්නට, ඒ කාර්යභාරය සම්පූර්ණ කරන්නට මට ඒ අවකාශය හිමි වේවා, ඒ මගේ පැතුම ඒ ආකාරයෙන් සඵල වේවා කියලා බෝසතාණන් වහන්සේට මල් මිට පහක් දීලා තමන් මල් මිට තුනක් බුදුරජාණන් වහන්සේ හමුවෙහි පූජා කරනවා. පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. එතනදී දීපංකර බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාටම විවරණ දෙනවා. අනාගතයේ මේ තනත්තා සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනේ අවසන් ආත්ම භාවයේදී පතිනිය හැටියට, යසෝදරාව හැටියට මෑයට එතනට පැමිණෙන්නට මෙතන් පටන් ඒ ශක්තිය තියනොයි කියන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයට පත් කරනවා. එතකොට තථාගතයන් වහන්සේ කෙනෙකුන් කරන ප්‍රකාශනේ කිසිදා ව්‍යර්ථ වෙන්නේ නැහැ. එය වෙනස් වෙන්නේ නැහැ. එයට හේතුව තමයි වෙනස් වෙන්නට ඉඩ තියෙන ප්‍රකාශනයක් තථාගතයන් වහන්සේ කරන්නේ නැහැ. යම් සාධක ගිලිහෙන්නට ඉඩ තියෙනවා නම්, වෙනස් වෙන්නට තියෙන අස්ථාවර බවක් තියෙනවා නම්, එබඳු දෙයක් පිළිබඳ ස්ථාවර ප්‍රකාශනයක් බුදුවරු කරන්නේ නැහැ. බුදුවරු යම් ප්‍රකාශනයක් කරනවා නම් කරන්නේම එය වෙනස් නොවන තැනට සාධක ගොනු වෙලා තියෙනවා නම් පමණයි. ඒ නිසා මහබෝස්තාණන් වහන්සේ මුලින් මනෝප්‍රනිධාන වශයෙන් තමන්ගේ ප්‍රාර්ථනාව සිද්ධි කරගන්නවා. කල්ප බොහෝ ගණන නැවත 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 බුද්ධත්වේ ප්‍රාර්ථනා කරමින්, කුසල් කරමින්, පාරමිතා පුරමින් ඒ ප්‍රාර්ථනාව සිද්ධි කරගන්නවා. ඊළඟට වාප්‍රනිධාන වශයෙන් වචනයෙන් ප්‍රකාශ කරමින් දෙවි මිනිසුන් අභිමෝ ඒ ප්‍රාර්ථනාව සිද්ධි කරනවා. එහෙම නැවත නොවෙනස් වෙන ආකාරයෙන් තහවුරු වුණාට පස්සේ තමයි සම්මා සම්බුදුරේකුගේ විවරණේ ලැබෙන්නේ. එතකොට යසෝදරාවටත්, එහෙම නැත්නම් සුමිත්තා පරිබ්‍රාජිකාවටත් එදා බුදුරජාණන් වහන්සේගෙන් මේ නිශ්චිත විවරණේ ලැබෙන්නේ නිකම්ම නෙමේ,
ඒ වෙනකොට ඇය තමන්ගේ ප්‍රාර්ථනාව සිද්ධි කරගෙන තමන්ගේ චරිතාංග ගොඩනගාගෙන ඊබඳු බෝසත්වරයෙක් සමග සසර ගමනේ සැරිසරන්නට ඒ මහා පරිත්‍යාගයේ මහා කැපකිරීම කරන්නට පූර්ණ සුදුසුකම්. ඒ කියන්නේ එතැනට අවතීර්ණ වෙන්නට අවශ්‍ය පූර්ණ සුදුසුකම් ඇය සකසගෙන හිටියා නැවත නොවෙනස් වෙන ආකාරයට. අන්න එනිසයි බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගන්නට පුළුවන්. දැන් මේ විදිහට බෝසත්වරයෙක් මුණ ගැහුණට පස්සේ දෙදෙනාටම ඉන් අනතුරුව ලොකු කාර්යභාරයක් පැවරෙනවා. ඒ කුමක්ද? පතිනිය හැටියට ඇයට සිද්ධ වෙනවා හැම භවයකම තමන්ගේ සැමියා කවුරුන්ද කියන බව නිවැරදිව හඳුනා ගන්න. ඒ මොකද? එහෙම නැති වුණොත් වෙනත් වෙනත් ස්වාමයන් ඇසුරු කරමින් කටයුතු කළොත් මේ තමන්ගේ ප්‍රාර්ථනාව සඵල කරගන්නට තියෙන අවකාශය හැම භවයකම ගිලිහිලා යනවා. මොකද්ද ප්‍රාර්ථනාව? මහබෝසතාණන් වහන්සේට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්නට මම ළඟින් ඉඳගෙන සහාය වෙනවා. ඒ කැපකිරීම කරනවා. ඉතින් ඒ කැපකිරීම කරන්න නම් තමන් මේ බෝසත්වරයා සමග ඉන්නට ඕනනේ. එතකොට එහෙමනම් පතිනියට එතෙන් පටන් ලොකු වගකීමක් හිමි වෙනවා. කුමක්ද? හැම භවයකම තමන්ගේ ප්‍රාර්ථනාව සිහි කරගන්නට ඕන. තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්නට ඕන. ඒ වගේම තමන්ගේ සැමියා කවුරුන්ද කියලා හරියටම හඳුනා ගන්නට ඕන. යසෝදරා චරිතය පිළිබඳව අපි සොයලා බලනකොට අපිට පේනවා ඇතැම් ආත්ම භාවවල දැන් සුසීම ජාතකයේ වගේ කියවලා බලනකොට පේනවා භාර්යාව බොහෝ වයස්ගතයි, වයෝවෘද්ධයි. හැබැයි පුරුෂයා අතිශයින්ම ලාබාල තරුණේ. ඒත් හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ මොහු තමයි මා සසරේ ප්‍රාර්ථනා කරන නිවැරදි පුද්ගලයා. ඇතැම් අවස්ථාවල පුරුෂයා බොහෝ වයෝවෘද්ධයි, කාන්තාව බොහෝ ලාබාලයි. ඒත් හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ මේ තමයි මම සසර ප්‍රාර්ථනා කරගෙන යන නිශ්චිත පුරුෂයා. එතකොට ඒ දැන හැඳිනීම තමන්ට ඇති කරගන්නට තරම් මනස පුහුණු කරගන්නට ඕන. ඒ පුහුණුව ඇති වෙන්නේ ඇසුර තුලින්මයි, ප්‍රාර්ථනාව තුලින්මයි, පුණ්‍ය ශක්තිය තුලින්මයි, චිත්තාදිෂ්ඨානය තුලින්මයි. අර බෝසත්වරයා ඇසුරු කරමින් සමීප වෙමින් ඒ ප්‍රභාව ඇසුරේ වැඩෙන තරමට තමයි තමන්ගේ පතිවත එහෙම නැත්නම් ස්වාමි භක්තියේ යුක්තවේ වත පිළිවෙත નિවරදිව ඉටු කරන ප්‍රමාණය අනුවයි තමන් තුලේ ශක්්‍යතාවයේ හැකියාව ගොඩනැගෙන්නේ. ඒ වගේම බෝසතාණන් වහන්සේටත් ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මොකද්ද කාර්යභාරය? බෝසත්වරයෙක් නියත විවරණ ගන්න අවස්ථාව වෙනකොට තමන් වහන්සේට අරහත්ත්වයට පත් වෙන්න කෙලස් ප්‍රහාණය කරන්න අවශ්‍ය පූර්ණ සුදුසුකම් සම්පාදනය කරගෙන ඉන්නේ. අපට කෙලස් නැසීම සම්බන්ධ උන්වහන්සේට ගැටලුවක් නැහැ. ඒ පූර්ණ යෝග්‍යතාවය තියෙනවා. ඒතකොට එතෙන් පටන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් ඒ බෝසත්වරයාට පැවරෙන කාර්යභාරය කුමක්ද? පරිවාරය සැකසීම. ඒ පරිවාරය සැකසීම අතරිනුත් ලොකු වගකීමක් වෙනවා. තනතුරු ප්‍රාර්ථනා කරගෙන වගකීම් දරන්නට යන අය ඒ අදාළ වගකීම දරන්නට සුදුසු පුද්ගලයන් බවට වර්ධනය කිරීම, ඒ සඳහා යෝග්‍යතා ගොඩනැගීම, ඒ වෙනුවෙන් බෝසත්වරයාට හැම භවයකම ලොකු වෙහෙසක් ගන්නට වෙනවා. ප්‍රාර්ථනා කළ පමණින් ඒව සඵල වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවට යෝග්‍ය චරිතයක් ගොඩනගන්නට. එතකොට ඒ සඳහා මූලික සුදුසුකම් ඒ වෙනකොට ගොඩනගාගෙන තියෙනවා. තිබුණා වුණාට එතෙන් පටන් ඒ බෝසත්වරයා සමග යන ගමනේදී අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසය තහවුරු කරගන්නට ඕන. අන්‍යෝන්‍ය වශයෙන් ඒ කැපකිරීම තහවුරු කරගන්නට ඕන. ඒ සඳහා විවිධ අවස්ථා හදලා දෙනවා. ස්වභාවික අවස්ථාත් හමු වෙනවා. බෝසත්වරයා විසිනුත් අවස්ථා හදලා දෙනවා. දැන් අපි දකිනවා වෙස්සන්තර ජාතකයේදී මන්ද්‍රී දේවිය පළවැළ නෙලන්නට වනයට ගිය අවස්ථාවේ තමයි බෝසතාණන් වහන්සේ තමන්ගේ දරුවෝ දෙන්නව දන් දෙන්නේ. එතකොට මන්ද්‍රී දේවිය ඇවිදින් කියනවා, ඇයි ස්වාමීනි මම එනකන් හිටියේ නැත්තේ? මම එනකන් හිටියානම් මම කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ දරුවෝ දන් දෙනවට. ඔබ වහන්සේට ගුණධම් වඩන්න උදව් කරන්නයි මම ඉන්නේ. එනිසා මම කවදාවත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ මම නැති තැන දුන්නේ?
එතකොට ඇය ඒකයි නගපු ප්‍රශ්නේ. නමුත් බෝසතාණන් වහන්සේ දැන දැනම ඇය මේකට විරුද්ධ වෙන්නේ නැහැ කියලා දන්නවා වුණත් ඇය නැති තැනම දෙනවා. ඇයිද? ඒක තමයි වියෝගය දරාගන්නට, අහිමිවීම දරාගන්නට අනපේක්ෂිත මොහොතක සියල්ල තමන් වඩා ඇලුම් කරන, වඩා ආදරය කරන සියල්ල අහිමි වුණත් ඒ සියල්ල දරන්න පුළුවන් මට්ටමට ඇය පුහුණු කරන්නට. ඒ පුහුණුවේ ප්‍රතිඵලය තමයි අවසාන භවයේ අපි දකින්නේ යසෝදරාව හැටියට ඉතා සෙනෙහසින් ආදරයෙන් සිද්ධාර්ථ කුමාරයා සමග වසර 13ක් ඉතාමත්ම ස්නේහවන්ත යුග ජීවිතයක් ගත කරලා දරුවෙක් ලැබිච්ච අවස්ථාවේ කිසිදු දැනුවත් කිරීමකින් තොරවම සිද්ධාර්ථ කුමාරයා නික්ම ගිය තැන ඒ මහා කම්පනය, ඒ මහා වියෝගය තමන්ට දරා ගන්නට සිහිම ඌර්ජා නොවි එය දරා ගන්නට පුළුවන් උනේ අර සාංශාරික පුහුණුව නිසා. ඒ වගේම වර්තමාන සමාජයේ හැටියට කතා කළොත් තමන්ට එහෙම කිසිම තමන්ගෙන් වැරදක් නොවි බිරිඳක් විසින් සියලු කැපකිරීම් කරලා ඊළඟට දරුවෙක් ලැබිච්ච දවසේම මේ විදිහට නොකියාම අතහැර දාලා ගියා නම් ඒ කාන්තාවගේ මුවින් පිට වෙන්නේ සාපයක්. ඒ සැමියා යන යනතට මෙබඳු විනාශයක් වෙන්නට කියන සාපයක් තමයි ඒ කාන්තාවගේ මුවින් පිට වෙන්නේ. නමුත් එදා යසෝදරාවගේ මුවින් පිට වුණේ හදවතින් නැගුණේ යන යනතන දිව්‍ය මාලික පහළ වෙන්න, අවුවේ රශ්මිය අඩු වෙන්න, පිරිවර වැඩි වෙන්න, ප්‍රත්‍යපහසුකම් ගොඩ නැගෙන්න, ඊළඟට ඒ බෝසතාණන් වහන්සේ කෙස් රැටිය කපා දැම්මයි කියලා දැනගත්තාම තමන්ගේ පංච කල්යාණියෙන් එකක් වූ කෙස් රැටිය කපා දාලා එතුමන් කහවත් අඳිනවයි කියලා දැනගත්තාම තමන් කසාවත් දරාගෙන එතුමන් බිම සැතපෙනවයි කියලා දැනගත්තන් පස්සේ තමන් බිම සැතපිලා මෙබඳු කැපකිරීමක් මේ තමන්ව දාලා ගිය මේ පුරුෂයා වෙනුවෙන් කරන්නට පුළුවන් උනේ කුමක් නිසාද? සසර ගමනේ එතනට ඒ මනස පුහුණු කරපු නිසා. ඒතොර බෝසත්වරයාගේ වගකීම තමයි ටිකෙන් ටික රත් කරමින් තලමින් අවශ්‍ය පන්නරය මතුවෙන තෙක් ඒ ප්‍රධාන චරිත සකස් කිරීම. අග්‍ර ශ්‍රාවකයන්, මහා ශ්‍රාවකයන්, ඒ වගේම විශේෂ තනතුරු ප්‍රාර්ථනා කරන අය, තමන්ගේ පතිනිය, ඒ වගේම අග්‍ර උපස්ථායකයන්, ඒ වගේම අග්‍ර දායකයන්, අග්‍ර භික්ෂුණීන්, මේ සියලු දෙනා පුරුදු පුහුණු කිරීම, අන් සියලු දෙනා ප්‍රගුණ කරන්නට ඕන කෙලස් ප්‍රහාණය කරන්නට, මේ අය ප්‍රගුණ කරවන්නට ඕන, පුහුණු කරන්නට ඕන, කෙලස් දුරු කරන්නට පමණක් නෙමේ ඒ දරන්නට යන වගකීම දරන්නට, ඒ කැපකිරීම කරන්නට ඒ අවශ්‍ය සුදුසුකම් ගුණාංග හාත්පසින් පරිපූර්ණ කරගන්නට ඒ අය පුරුදු පුහුණු කිරීමේ බරපතල කාර්යභාරයක් තමයි සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ අටාසංඛ්‍ය කල්පලක්ෂයක් හෝ සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ මහබෝසත්වරයෙක් විසින් සම්පූර්ණ කරන්නේ. ඉතින් ඒ ගමනේදී එක් එක් අවස්ථා එක් එක් ජාතක කතා කියවල බලනකොට අපිට පේනවා ඒ බොහෝ අවස්ථාවල ස්වභාවිකව අවස්ථා ගොඩනගලා දීලා තියෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල අවස්ථා හදලා දීලා තියෙනවා සැප දුක සියල්ල දරාගන්නට. ඒ සෑම අවස්ථාවකම මේ පතිනියත් දක්ෂ වෙලා තියෙනවා. කුමක් සඳහාද? තමන්ගේ කුසල බලය, තමන්ගේ පතිවරතාව, තමන්ගේ ප්‍රතිපදාව, මේවා සිහි කරලා සත්‍යක්‍රියා කරමින් ඒ පැමිණෙන උවදුර වළක්වා ගන්නට, ඒ අවස්ථාව ගුණධම් අවදි කර ගන්නට යොදා ගන්නට එයත් දක්ෂ වෙලා තියෙන බව පේනවා ජාතක කතා කියවෙනවා. දැන් විසයිහ ජාතකයේ පැහැදිලි කරනවා සිටුවරයෙක් හැටියට ඉපදිලා මහා ධන සම්පත් ඇතුව දවසකට රන් කහවණු ලක්ෂ 6ක් වියදම් කරමින් දන් දෙනවා. එහෙම දන් දීලා සමස්ත ධනස්කන්ධය අහෝසි වෙනවා. අවසානයේ දෑකැත්තත් කදත් අරගෙන ගිහිල්ලා තනකොළ කපලා විකුණලා, ඒ තනකොළ කපලා විකුණලා ලැබෙන මුදලින් කොටසකින් අපි ජීවත් වෙමු, අනිත් කොටස දන් දෙමු. නමුත් දන් ලැබීම සඳහා බොහෝ දෙනා එනකොට තමන්ගේ කොටසක් දන් දීලා දින ගණන් කුසගින්නේ ඉඳලා ඒත් කිසිදාක මේ පතිනිය අපට කන්න නැතුව අනිත් අයට දෙනවද, අපි ගැන බලන්නේ නැද්ද, එහෙම මැසිවිලි නගන්නේ නැතිව
බෝසතාණන් වහන්සේට සහාය වුණා කුසගින්නේ ඉඳගෙනත් අනුන් සුවපත් කරන්නට කුමක් නිසාද ඒ කැපකිරීම සඳහා තමන් සූදානමින් ආපු නිසා ඒ වගේම බෝසතාණන් වහන්සේ දන දන මේ බඳු අවස්ථා හදලා දෙනවා කුමක් සඳහාද ඒ පුහුණුව සඳහා ඊළඟට අපිට පෙනෙනවා උම්මග්ග ජාතකයේදී විවිධ පරීක්ෂාවන් දැන් බෝසත්වරයෙක් මේ විදිහට පතිනියට වැඩෙන්නට අවස්ථා හදලා දෙනවා වගේම ඇය අවශ්‍ය ප්‍රමාණයට වැඩිලද නැද්ද කියලා විමසා බලන්නටත් විවිධ පරීක්ෂාවන් සිද්ධ කරනවා. ඒ වගේ ප්‍රබල පරීක්ෂාවන් කරපු අවස්ථාවක් තමයි උම්මග ජාතකයේ අපට හමු වෙන්නේ. අමරාදේවිය විවාහ ගිවිසගත්තට පස්සේ ඇයට සහල්පතක් දීලා කියනවා මේකෙන් කැඳත් හදලා බතුත් තුයලා ව්‍යංජන පිළියෙල කරලා ආහාරය සකසන. අන්තිමට ඒ ආහාරය සකසගෙන ආවහම දිවග තියනකොටම රසනහර පිනා යනවා. නමුත් එහෙමම කෙළපිඩක් සමග ඉවතට වීසි කරලා මේව කන්න පුළුවන් කාටද මගේ සහල් ටිකත් විනාශ කළා නේද මේකට දඬුවමක් දෙන්නට ඕන කියලා අර සියල්ල ඇයලවාම එකට අඹරවල හිසේ සිට ඒ සියල්ලක්ම ආලේපණය කරලා අවුවේ තියලා තිබ්බා ඒකට දඬුවමක් හැටියට. තම විවාහ වෙලත් නැහැ විවාහ ගිවිස ගත්තා විතරයි. ඒතර ඒ සියල්ලක් දරන්නට ඇය සමත්ද ස්වාමියා වෙනුවෙන්. වර්තමානයේ කතා කරන හැටියට පුරුෂයාටත් වගේම සම බලයක් සම තැනක් ලැබෙන්නට ඕන කාන්තාවට කියලා කතා කරන විදිහේ ආකල්පයක් මත මේවා දිහා බැලුවෙන් පස්සේ බෝසතාණන් වහන්සේ කියන්නේ අපරාධකාරයෙක් වගේ පෙනෙන්නට පුළුවන්. ඒතර දරුවා ලැබිච්ච දවසේ දාලා ගිය ස්වාමියා මොන හිතප්පුවක් ඇති කෙනෙක්ද කියලා විමසන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ ඊට වඩා විශේෂ දෙයක්. බෝසතාණන් වහන්සේගේ ඕනෑකමට මේ අය ඇදගෙන ගිහිල්ලා වද දෙනවා නෙමෙයි. ඒ අයගේ ප්‍රාර්ථනාව සඵල කරගන්නට ඒ අය අදිෂ්ඨාන කරගෙන පසුපස එනකොට තමන්ගේ පැතුම සම්පූර්ණ කරගන්නට සුදුසුකම් සපුරා ගන්නට බෝසතාණන් වහන්සේ සහාය වීමක් පමණයි කරන්නේ. දරුවන් දන් දෙනවා කියලා කියන්නේත් එහෙමයි. ඒ දරුවෝයි ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ බෝසත්වරයාට සහාය වෙන්නට අපි දරුවන් හැටියට පසුපස එනවා. එතකොට ඒ අයගේ පැතුම ඉටු කරගන්නට උදව්ව කරමින් තමන්ගේ ප්‍රාර්ථනාවත් සඵල කරගන්නට අවස්ථාවක් සලසා ගනිමින් තමයි දරුවන් දන් දෙන්නේ. ඉතින් ඒ නිසා බෝසතාණන් වහන්සේ අර විදිහෙන් සැකසෙන්නට වැඩෙන්නට අවස්ථා හදලා දෙනවා වගේම විටින් විට පරීක්ෂා කරලා බලනවා සැබවින්ම ඒ තත්වයට දැන් මනස ගතසිතපත් වෙලා තියෙනවා. එතකොට අමරාදේවිය විවාහ වෙන්නට තීරණය කළාම ඔය විදිහින් පරීක්ෂා කරනවා. ඊළඟට මම කැඳාගෙන යන්නට අසවල් දවසේ එනවා කියලා එක් නිවසක නතර කරලා තියලා 500ක් සල්ලාලයින්ට අල්ලස් දීලා අහෞෂධ පඬිතුය යවනවා ගිහිල්ලා උත්සාහ කරන්න අමරාදේවිය පොළඹවාගෙන දූෂණය කරන්නට පුළුවන්. එතකොට දැන් ඒ පරීක්ෂණයෙන් පරාජය වුණා නම් සමහර විට බෝසතාණන් වහන්සේ මහෞෂධ පඬිතු ඒ කාන්තාව විවාහ නොකර ගන්නට තිබුණා. එතකොට ඒක නීතිමය වශයෙන් බැලුව වුණත් සදාචාර වශයෙන් බැලුව වුණත් මහා අපරාධයක් නේද කළේ වගේ පෙනෙනවා. නමුත් එතන අපරාධයක් නොවේ. ඒ තත් දැඩි පරීක්ෂණයන්. ඉතින් ඒ පරීක්ෂණයට ඔරොත්තු දෙන්නට ඒ මට්ටමට අමරාදේවියත් ඒ වෙනකොට පුහුණු වෙලා තිබුණු නිසා මේක ඇයත් හරියටම ක්‍රීඩාවක් වගේ සමත් වෙන්නට දක්ෂ වුණා. ඒ සල්ලාලයින්ව කිසිම තමන්ට අතවරයක් නොවි ඒ සියලු දෙනා ආපසු හරවා යවන්නට උපක්‍රමශීලී වෙන්නට ඇය දක්ෂ වුණා. ඒතර මෙහෙම තමයි පරීක්ෂා කරලා බලන්නේ මේ සසර ගමනේදී මේ බෝසත්වරයා විසින් දරන කාර්යභාරය කරන්නට තියෙන වැඩ කටයුතු දැන් මහෞෂධ පඬිතයින්ට තිබුණේ සමස්ත රාජ්‍ය හසුරවන්නට. එතකොට ඥාන බලය උපදින්නේ එතනින්. එතකොට විරුද්ධවාදීන් බොහොමයි. රජුරු ළඟ ඉන්න අයම විරුද්ධ වෙනවා. එතකොට මහෞෂධ පඬිතයින් යට කරන්නට බැරි වෙනකොට බිරිඳ හරහා තමයි ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේ බඳු තැනකදී දුර්වල චරිතයක් පතිනිය හැටියට තෝරාගත්තොත් සමස්තය කඩා වැටෙනවා. එහෙම නොවෙන්නට ඊළඟට අවසාන භවයේ බුද්ධත්වයට සඳහා යනකොට තුන් ලෝකයකට උපකාර කරන්නට ඒ මාර පාක්ෂික බලවේග සියල්ල ජයගන්නට බෝසතාණන් වහන්සේ පමණක් නෙමේ ළඟින් යන ප්‍රධාන චරිත සියල්ල සමර්ථ වෙන්නට ඕන. ඒ සඳහා සුදුසුකම් සම්පාදනය කරගන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි අර විදිහේ පරීක්ෂාවක් සිදු කරන්නේ. ඉතින් මේ විදිහට බෝසත්වරයා අර පතිනියට වැඩෙන්නට අවස්ථා හදලා දෙනවා. ඊළඟට අසංඛ්‍ය ගණන් ওই විදිහේ පරීක්ෂාවන්ට ලක් කරනවා. ඒ සෑම පරීක්ෂාවකින්ම සමත් වෙන තරමට තවත් විවිධ පැතිවලින් පරීක්ෂා කරනවා. පරීක්ෂාව දිග්ගැස්සෙන්නේ සාමර්ථය අඩු වෙනවා නම්. දැන් යසෝදරාවම කියනවා ස්වාමීනි ආත්ම කෝටි ලක්ෂ ගණනක් ආත්ම ලෝභ වහන්සේ මාව පරිත්‍යාග කළ අන්නයට. එතකොට තමන් වහන්සේගේ මනසේ තියෙන දුර්වල තැන් හදා ගන්නටත් ඒක කළ යුතුයි. පතිනියගේ මනස නිවැරදි තැනට පුහුණු කරන්නට හැම පැත්තෙම ශක්තිමත් වෙන තෙක් ඒ කළ යුතුයි. ඉතින් වඩා දක්ෂ පතිනියකට වඩා කෙටි කාලයක් තුළ ඒ ගුණාංග සම්පූර්ණ කරගන්නට හැකි වුණොත් පරීක්ෂාව එතනින් නිමාවටපත් වෙන්නට පුළුවන්. ගුණාංග සම්පූර්ණ නොකර ගන්නවා නම් ඒ තරමට පරීක්ෂාව ආත්ම බොහෝ ගණනක් දීර්ඝ වෙන්නට පුළුවන්. ඉතින් මෙහෙම යන ගමනේදී යසෝදරාව දක්ෂ වුණා තමන්ගේ ගුණය දියුණු කරගන්නට වගේම නුවණ දියුණු කරගන්නට. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයේ ඇගේ ජීවිතය සමග තවත් එක් ප්‍රාර්ථනාවක් එකතු වෙනවා. ඒ තමයි ගුණය සහ නුවණ පිළිබඳ ප්‍රාර්ථනාව. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සමීපයේහි භික්ෂුණීන් අතර මහා අභිඥා ඇති භික්ෂුණියක් හැටියට අගතනතුරු ලබන අවස්ථාව දැකලා මමත් බුද්ධ ශාසනයෙහි මහා භිඥ භික්ෂුණීන් අග්‍ර වෙන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇතිව එතන් පටන් කුසල් දහම් වඩලා ඒ සඳහා මනස පුහුණු කරලා තමයි ගෞතම බුද්ධ ශාසනයේ යසෝදරාව සිද්ධාර්ථ කුමාරයාගේ පතිනිය හැටියට මහා කාර්යභාරයක් කරනව පමණක් නෙමේ පැවිදි වුණාට පස්සේ මහා අභිඥ භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ මහා අභිඥ ශ්‍රාවකයෝ 4 දෙනා ඉඳලා තියෙනවා. ඒ තමයි සරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනම, බක්කුල මහරහතන් වහන්සේ සහ බද්දකච්චායනා මහා තෙරණින් වහන්සේ. තද මහා විඥ කියන්නේ අභිඥ කියලා කියන්නේ ප්‍රඥාවේ විශේෂතා. ඉද්ධිවිද, දිබ්බසෝත, පරචිත්ත විඥාන, දිබ්බ චක්කු, ආසවක්ඛය කියලා අභිඥා හයක් තියෙනවා. ඒ හයින් ආසවක්ඛය ඥානය අරහත්ත්වය කියන එකයි. එතකොට අනෙකුත් ඥාන පහ ලෞකිකයි. ඉද්ධිවිද, දිබ්බසෝත, පරචිත්ත විඥානන, උබ්බේ නිවාසානුසති, දිබ්බ චක්කු. මේවා ලෞකිකයි. ඒ ලෞකික අභිඥාවන් ලැබිය හැක්කේ චතුර්ථ ධානයේ දක්වා ධාන උපදවලා ඉන් ඔබට මේ විශේෂ කෞශල්‍යයන් පුහුණු කිරීමෙන්. එතකොට මේ කෞශල්‍යයන් සාමාන්‍ය මට්ටමින් නෙමෙයි අන් අය පරයා සුවිශේෂ මට්ටමින් පුහුණු කරපු අය තමයි මහා අභිඥ තත්ත්වයට පත් වෙන්නේ. එතකොට අභිඥාලාභී මහරහතන් වහන්සේලා කියලා කියන්නේ ඔය සුවිශේෂ ඥාන පහ තියන අයට. ඒතරම මහා අභිඥ කියලා කියන්නේ අන් අයට වඩා ඒ ඥානයන් ප්‍රගුණ කරපු අය. එබඳු ශ්‍රාවකයන් 4 දෙනෙක් සිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම සහ බක්කුල තෙරුන් වහන්සේ බද්දකච්චායන තෙරණිය. තව ඒ අය සතුව තිබුණු විශේෂත්වය තමයි අනිත් අභිඥාලාභී මහරහතන් වහන්සේලාට කල්ප ලක්ෂයක් බලන්නට පුළුවන් අතීතය. මේ මහා භිඥ ශ්‍රාවකයන් 4 දෙනාට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතේ බලන්නට පුළුවන්. කල්ප ලක්ෂයකුත් තවත් අසංඛ්‍යකුත් එහාට පෙර ආත්ම භාවයන් දකින්නට පුළුවන්. ඒකට හේතුව තමයි එපමණ දීර්ඝ කාලයක් මේ අය තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්ක සසරේ පාරමිතා පුරලා තියෙනවා. අන් කිසිදු ශ්‍රාවකෙක් බෝසතාණන් වහන්සේ සමග ඒ පූර්ණ කාලය, ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ විවරණගත්තු තැන ඉඳලා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරනෝ, එතකොට අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලා පවා පාරමිතා පුරන්නේ කල්පලක්ෂයකුත් එක් අසංඛ්‍යකුත්. එපමණක් උන්වහන්සේලාට ප්‍රමාණවත්. හැබැයි පතිනිය අර පූර්ණ කාලයේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයම උන්වහන්සේ සමග පැමිණ තියෙනවා. ඒ නිසා යසෝදරාව ඒ අතින් ගත්තත් සුවිශේෂ චරිතයක් වෙනවා. මෙසේ පැමිණෙන කාල සීමාවේ ඒ තමන්ගේ මූලික ප්‍රාර්ථනා, තමන් දරන්නට යන තනතුරට හිමි වගකීම, ඒ කාර්යභාරය, ඒකට අදාළ ගුණාංග, පති භක්තිය, ඒ වගේම සැමියා පිළිබඳව කළ යුතු වත පිළිවෙත හෙවත් පතිව්‍රතාව, මේ සියල්ලක් පුහුණු කරගන්නවා වගේම ප්‍රඥාවෙන් සහ කරුණා මෛත්‍රියෙන් කැපවීමෙන් ඇය සුවිශේෂ ගුණාංග ප්‍රගුණ කරනවා. ඒ නිසා අවසන් ආත්ම භාවයේදී අර අභිඥාලාභීන්ගෙන් අග්‍ර වෙනවා වගේම එතුමිය සිව් පිළිසිඹියා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ලබනෝ. ඒ වගේම එතුමිය ධාන සමාධි සමාපත්ති වලට සමවදින්නට දක්ෂ වෙනවා. අවසාන පිරිනිවන් පාන අවස්ථාවේදී උන්වහන්සේ සියලු දෙවි මිනිසුන් අභිමුව බුදුරජාණන් වහන්සේගේ ආරාධනයේ මහත් වූ ප්‍රාතිහාර්ය දක්වලා තමයි බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවෙන්නට අවසර ගන්න. ඉතින් මේ පැමිණෙන ගමනේදී ඇය අග්‍ර වුණේ පතිනිය හැටියට පමණක් නෙමෙයි. ඒ අග්‍ර කියලා කියන එකේ තේරුම තව බොහෝ දෙනෙක් පිරිවරාගෙන ඒ සියලු දෙනා අතරින් අග්‍රයි. අග්‍රස්ථාන වලට පත් වෙනකොට තවත් වගකීමක් තමයි පරිවාරයේ සැකසීම. මහබෝසත්වරේ තමන්ගේ සමස්ත පරිවාරය සකසනකොට අගතනතුරු සඳහා යන අයට, ඒ කියන්නේ විශේෂයෙන් තනතුරු වලින් අග්‍ර වෙන ගුණයන්ගෙන් නොවේ, කාර්යභාරයකින් වගකීමකින් අග්‍ර වෙන්නට යන හැම චරිතයකටම සිද්ධ වෙනවා තමන් සමග යන පරිවාරය නිවැරදිව සකස් කරගන්න. ඒ නිසා යසෝදරාවට සිද්ධ වුණා බොහෝ කාන්තාවන් පතිව්‍රතාවෙහි පිහිටවලා ඒ අය පති භක්තිය ඇතිව ගුණනුව නැතුව පුරුදු පුහුණු කරන්න. එනිසා තමයි ඇයට පුළුවන් වුණේ අවසාන ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයාට 96 ලක්ෂයක් පුරස්ත්‍රීන්ට අග්‍රස්ථානයේ ලැබමින් ඇයට නායකත්වය දරන්නට පුළුවන් වුණේ ඒ සියලු පරිවාරය හසුරුවාගෙන එයට නිවැරදි මඟ පෙන්වීම කරගෙන සසර ගමනේ වැඩෙන්නට දක්ෂ වුණු නිසා. එතකොට ඒ බඳු ප්‍රාර්ථනාවක් කරනකොට ප්‍රාර්ථනාව සවිමත් වෙන්නට ඕන, ඒ ප්‍රාර්ථනාව සිද්ධි කරගන්නට ඕන, ඊට අදාළ කුසල් කරන්නට ඕන, ඒ වගේම ඊට අදාළ කාර්යභාරය හඳුනා ගන්නට ඕන, ඒ කාර්යභාරයේ වගකීම දරන්නට යෝග්‍ය වූ සුදුසුකම් හදා ගන්නට ඕන. පතිනියක් වෙනවා නම් පති භක්තිය සහ පතිවෘතාවය ගැන මනා අවබෝධයක් ඇතුව පුහුණු කරන්නට ඕන. ඒ වගේම තමන්ට නිශ්චිත බෝසත්වරයෙක් හඳුනා ගන්නට ඕන. ඒ බෝසත්වරයා සමග බැඳී එතෙන් පටන් ඒ බෝසත්වරයා භවෙන් භවය හඳුනා ගන්නට තමන් තුළ දක්ෂතාවය ඇති කර ගන්නට ඕන. ඒ වගේම ලැබෙන හැම අවස්ථාවකම අපතේ හරින්නේ නැතිව තමන්ගේ ගුණ සම්පූර්ණ කර ගන්නටත් බෝසත්වරයාට අභියෝග කරන්නටුව හැම මොහොතකම තමන්ගේ උපරිම ශක්තියෙන් ඇතැම් විට ජීවිත පරිත්‍යාගයෙන් බෝසත්වරයාගේ පාරමිතා සම්පාදනයට සහාය වෙන්නට ඕන. ඒ වගේම පරිවාරය රකින්නට ඕන, පරිවාරය සකසන්නට ඕන, ඒ අතරතුරේ සුවිශේෂ ගුණාංග වැඩි දියුණු කරගන්නට ඕන. මේ සමස්ත කාර්යභාරයන් ගැන මනා අවබෝධයක් ඇතිව නිපුණත්වයක් ඇති කරගන්නට දක්ෂ වෙන අසංඛ්‍ය ගණනක් අතරින් කාන්තාවන්ගෙන් කෙනෙකුට තමයි බෝසත්වරයෙකුගේ පතිරිය හැටියට තමන්ගේ ප්‍රාර්ථනාව සඵල කරගෙන සම්මා සම්බුදු වෙන අවසන් ආත්ම භාවයේදී ඒ මහා කාර්යභාරයට උර දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ බඳු අසංඛ්‍ය ගණන් කාන්තාවන් අතර සුවිශේෂ ස්ත්‍රී රත්නයක් හැටියට යසෝදරාවට තමන්ගේ ප්‍රාර්ථනාව තහවුරු කරගෙන ඊට අදාළ කාර්යභාරයන් හඳුනාගෙන ගුණනුවණ දියුණු කරගන්නට හැකි වුණු නිසා තමයි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට අන්‍ය චරිතාපදානයන් අතර සුවිශේෂ චරිතයක් හැටියට යසෝදරා මහා තෙරණින් වහන්සේගේ චරිතාපදානය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ චරිතයේ තියෙන ප්‍රභාව, ඒ වගේම කීර්තිය දැකලා ඒ අනුව තෘෂ්ණා මූලිකව පැතුම් ඇති කරන්නට නෙමෙයි, ඒ ප්‍රාර්ථනාවක තියෙන පුළුල් බව, එහි තියෙන වගකීම් සහිත බව, එහි තියෙන වැදගත්කම, වටිනාකම, ගුණාත්මක බව නුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ප්‍රාර්ථනා ගොනු කරගන්නටත් හැමෝටම යසෝදරාවක් හැටියට බෝසත් පතිනියක් වෙන්නට නොහැකි වුණත් තමන් ඇසුරු කරන ස්වාමියාට සත්පුරුෂ බිරිඳක් වෙන්නට, යහපත් පතිනියක් වෙන්නට අවම වශයෙන් අදිෂ්ඨාන කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ඒ හැම කෙනෙකුන්ටම මේ යසෝදරා චරිතයේ යම් ආදර්ශයක් ඇති කරගෙන සසර ගමනේ යහපත් යුග ජීවිත පවත්වන්නටත්, ඒ හුදෙක් කාම සන්තර්පණයකට සීමා කරන්නේ නැතිව මනුෂ්‍යත්වයෙන් ලැබිය යුතු උත්තරීතර ඵලය වූ මනස සංවර්ධනය කර ගැනීම සඳහා බිරිඳ සහ සැමියා අන්‍යෝන්‍ය කල්යාණ මිත්‍රයන් හැටියට බිරිඳ සැමියාට සහාය වෙමින් සැමියා බිරිඳට සහාය වෙමින් අන්‍යෝන්‍යව ගුණධම් වඩන්නට හැකියාව ඇති කරගන්නට පුළුවන්. ඒ සඳහා සියලු පතිපතිනියන්ට මේ ධර්මදේශනාව මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්මදේශනා පැවැත්වීමෙන් ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් සියලු කුසල් ලෝසසුන් ආරක්ෂා කරන දිවියන්ටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ නව ශ්‍රී ලංකාවේ වෙසෙන සුජාතා ජයවර්ධන මහත්මිය සහ හසංකා චතුරාණි මහත්මිය විසින්. පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ එමලින් වීරසිංහ මෑණියන්, PDS ජයවර්ධන පියාණන්, අමරානන්ද, AS ආනන්ද, හේමචන්ද්‍ර ජයවර්ධන සොහොයුරන් සහ පසුගිය 16 වෙනි දින පරලෝසැපත් මල්ලිකා සහෝදරිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම තමන්ගේ ගුරුතුමිය වන අධ්‍යාපන වේදිනී අයලින් සිරිවර්ධන මැතිණියට පුණ්‍යානුමෝදනා කිරීම. අපවත් වී වදාළ තමන්ට විශේෂයෙන් දහම් මඟ කියා දුන් බෝධිසත්ව ගුණපුරණ පූජනීය නාවිනේ අරියධම්ම මාහිම්පාණන් වහන්සේටත්, සේරුවිල මංගල මහා විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ සරණකිත්ති මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම දෙනාට ආශිර්වාද කිරීම, පාරමිතා සම්පාදනය කරගන්නට ආශිර්වාද කිරීම, විශේෂයෙන්ම පවුලේ දරුවන් මෙන් ජීවත් වුණු බින්දු, පුඩි, හැගස්, බුංජි යන පූසන් ඇතුළු ඒ තමන්ගේ සුරතලුන්ටත් මේ පින් අනුමෝදන් කරමින් ඒ සත්වයින්ටත් භව ගමන සුවපත් කරගන්න, නිවන් අවබෝධ කරන්න මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. මේ යහපත් ප්‍රාර්ථනාවන් ඇතිව හැම දිනාටම තම තමන්ගේ ජීවිත සකසා ගන්නට යෝග්‍ය මාතෘකාවකින් ධර්ම දේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් රැස් කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දන්න පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ නමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලෝ යන්නට දුණු එමලින් වීරසිංහ මෑණියන්, ඒ වගේම ජයවර්ධන පියාණන් ඇතුළු මේ නම් සඳහන් කළ සහෝදර සහෝදරියන්, ගුරුතුමිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්, ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේ මේ තමන් නැති දැඩි කළ සුරතල් සතුන් ඇතුළු මියගිය සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් ඔබ අප හැම දෙනාටමත් මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. හැම දිනාටම තෙරුවන් සරණයි.